අද අපි කතා කරන්න යන්නේ පටන් ගන්න යන්නේ නේද? රූප සිද්ධි කියන ව්‍යාකරණ පොත. රූප සිද්ධි කියනවට වඩා අතරම පද රූප සිද්ධි කියනවා තමයි අර්ථය වඩා පැහැදිලි. පද රූප සිද්ධ වෙන ආකාරයේ දක්වන ග්‍රන්ථය කියන එකේ තේරුම. මේ මුලින්ම කෙටියෙන් හැඳින්වීමක් කරන්න අදහසක් තියෙනවා. ඒකට මේ රූප සිද්ධිය කියලා කියන්නේ මොකක්ද? ව්‍යාකරණයේ කියන්නේ මොකක්ද? ඒ ටික ගැන. ඒකට අපිට ව්‍යාකරණය වැදගත් වෙන්නේ ඇයි? ව්‍යාකරණ දැනීම වැදගත් වෙන්නේ. මේක ඉස්සරහටත් විස්තර වෙනවා. මේ පොතේදීම අපි ඒ නිසා ගොඩාක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෙටිම හේතුව තමයි නිවැරදිව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ අර්ථ දැන ගැනීම සඳහා. මේ හරියට ඒ අර්ථ දැන ගැනීම සඳහා ව්‍යාකරණය වැදගත් වෙනවා. එතකොට මේ ව්‍යාකරණය කොහොමද මේ බුද්ධ දේශනාවත් එක්ක සම්බන්ධ වෙන්නේ? කවුද එතකොට මේ ව්‍යාකරණ ග්‍රන්ථ රචනා කළේ? ඒ ගැන දැනගන්න. මේ ව්‍යාකරණයේ මූලිකම ආරම්භය කච්චායන මහරහතන් වහන්සේගෙන් කියන එක තමයි අපේ සම්ප්‍රදායික පිළිගැනීම. එතකොට ඒකේ කොහෙද ඒ ගැන සඳහනක් තියෙන්නේ? එහෙම තියෙනවද කොහේ හරි? කච්චායන මහරහතන් වහන්සේ තමයි මේ ව්‍යාකරණයේ ආදි කර්තෘන් වහන්සේ කියන එක තියෙනවද? මතකද කාට? ඒකත් අපි ඒ ගමම්ම මේ පාලි භාෂාව දැන ගැනීමේ වැදගත්කම ගැන අපි ඔය එකතු කරපු කරුණු කීපයක් තමයි මේ තියෙන්නේ. මේ සිංහල ව්‍යාකරණ පොත්වල සිංහල ඉතින් ඒ ව්‍යාකරණයට පවා පාලි භාෂාවේ සම්බන්ධයක් තියෙනවා. පාලි භාෂාවේ ව්‍යාකරණ ඇසුරු කරගෙන තමයි අපේ සිංහල භාෂාව පවා සැකසීලා තියෙන්නේ. ඒ නිසා එක වටිනාකමක් තියෙනවා අපි පාලි භාෂාව දැනගෙන. ඒත් එක්කම දැන් අපි පාවිච්චි කරන සිංහල පරිවර්තනවල අඩුපාඩු දැකලා ඇති සිංහල පරිවර්තනවල. ඒ වගේ කීපයක් තමයි අපි මේ සටහනක් දාලා තියෙන්නේ. මේ ටික හිමි ඊට පසුව කියව ගන්න. අපි ඒ ටික විස්තර කරන්න යන්නේ නැහැ. වෙලා ගත වෙන නිසා. ඉතින් ඒ වගේ අඩුපාඩු තියෙන නිසා අපි සිංහල භාෂාවෙන්ම පොත් කියවනවට වඩා පාලි භාෂාව දැනගෙන හිටියොත් අපිට ඒ කරුණ පැහැදිලි කරගන්න ලේසියි. අපිට ඒ කරුණ නිවැරදිව තහවුරු කරගන්න පහසුයි. ඔයා ගන්න පුළුවන්කම නිසා අපිට මූලාශ්‍ර පොත්ම ඇසුරු කරගෙන බලන්න පුළුවන්. එතකොට මේ කාරණාව හරියට කියලා තියෙන්නේ කොහොමද කියන්නේ. ඒ වගේ අවස්ථා කීපයක් අපි ඔය උදාහරණ මේ පෙන්ලා තියෙන්නේ. මේ ඊට පසු ඒ ටික කියව ගන්න දැනගන්න කැමතිද කෙටියේ? අවශ්‍ය නැහැ නේද? එකක් මේ සද්ධානුසාරී කියන වචනය පරිවර්තනය කරලා තියෙන විදිය අපේ සිංහල පරිවර්තන පොත්වල. මේ පොත් මොනවද වැඩි විස්තර කියන්න යන්නේ? මොකද ඒ පරිවර්තනය කරපු සන්නාසලෙන් සද්භාවයෙන් මේ දේවල් කරලා තියෙනවා. සමහර විට ඒ වගේ අඩුපාඩු වෙන්න පුළුවන් නේ. මේ මහණෙනි සද්ධානුසාරී පුද්ගලයා යනු කවරෙක්ද? මේ ශාසනයෙහි ඇතමෙක් මේ විදිහටම කියාගෙන ගිහිල්ලා එසේම ඔහු විසින් ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය දැක ඇතම් ආශ්‍රව ෂය කරන ලද්දාහුද වෙති කියලා තමයි ඉන්න ඕන. ඒ වුණාට පරිවර්තන පොතේ තියෙන්නේ ඔහු විසින් ප්‍රඥායනදු සිව්සස් දැක ආශ්‍රව ෂය කරන ලද්දාහු නොවේති කියලා. ඒක තේරුම මේ සද්ධානුසාරී කියන කෙනා ආශ්‍රව ෂය නොකරපු කෙනෙක් කියන අර්ථය. ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය දැකලා ආශ්‍රව ෂය නොකල කෙනෙක් කියන අර්ථයයි. එහෙම වුණොත් මේ පෘථග්ජන කියන මට්ටමට මේ වැටෙන්නේ නේද? ඉතින් මේක පැහැදිලිව කියනවා මේ සද්ධානුසාරී කියලා කියන්නේ සෝතාපන්න මාර්ගස්ථාරයන් වහන්සේට කියන නමක්. ඒ මොකද මාර්ග ඥානෙ පහළ වෙන අවස්ථාවේ අනිත්‍යානුපස්සනාව අභිනිවේෂයෙන් අනිත්‍යානුපස්සනාව වෙන් පිවිසිලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්ව මාර්ග ඥානී පහළ වුණ ආරයන් වහන්සේට කියන නම තමයි සද්ධානුසාරී කියලා කියන්නේ. ඒතකොට මේ සෝතාපන්න මාර්ගස්ථ ආරයන් වහන්සේ කෙනෙක්. ඒතකොට ඇතැම් ආශ්‍රව ක්ෂය කරලයි තියෙන්නේ. ඒ නිසා මේ ඇතැම් ආශ්‍රව කියලා එන්න ඇතැම් ආශ්‍රව ක්ෂය කරන ලද්දාහුද වෙති කියලා එන්න ඕන එක පරිවර්තනය වෙලා තියෙන්නේ ආශ්‍රව ක්ෂය කරන ලද්දාහු නොවෙති කියලා. පැහැදිලිද වෙනස? එහෙමනම් අර්ථය ලොකු වෙනසක් වෙනවා. පැහැදිලිද? ඊට පස්සෙ ආපහු ඒ වගේ මේ අට කතාවක තියෙන පරිවර්තනයේ මේ කොම නෙවෙයි අපිට අහුණ කීපයක් විතරයි මේ මතක් කරන්නේ. මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ තියෙන විදිය කොහොමද? අම්බලට්ටිකායම් විහෙරති කියන එක ඊට පස්සෙ මේ විදිහට තියෙන්නේ. තත් අම්බලට්ටිකායම් විහෙරති තී අම්බලට්ටිකාදී එවන් නම්කේ පාසාදී අවිවේකම් ගෘහයන්තෝ විහෙරති කණ්ඨකෝ නාම ජාතකාලතෝ පට්ඨය තිකිනෝව හෝති ඒව මේව අයම්පි ආයස්මා සත්ත්වස්තික සාමනීර කාලේ ජීව පවිවේකම් ගෘහයමානෝ තත්ත්ව විහාසි කියලා පාඩයක් තියෙනවා. මේක කියන්නේ මේ අම්බලට්ටිකායම් විහෙරති කියලා කිව්වේ අම්බලට්ටිකා කියන එනම් ඇති ප්‍රාසාදයේ විවේකය වඩමින් වාසය කරයි. ඊට පසුව පාඨයක් තියෙනවා කණ්ඨකෝ නාම ජාතකාලතෝ පට්ඨය තිකිනෝව හෝති. තේරුම මොකද්ද? කටුව කියන එක, ගහක කටුව කියන එක හටගත්තු කාලයේ පටන්ම තියුණුම වෙයි. මෙසේම අයම්පි ආයස්මා මේ ස්වාමින් වහන්සේත් අවුරුදු 7ක සාමනීර කාලයේදීම විවේකය වඩමින් එහි වාසය කළා. ඉතින් මේ කියන්නේ ඒ ආර්මී සම්පූර්ණ කරලා තිබුණු නිසා පොඩි කාලේ ඉඳන්ම ඒ විවේකීව කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා කියන එක. ඒකේ උනාට පරිවර්තනයේ තියෙන්නේ කොහොමද? මේ කණ්ඨකෝ නාම ජාතකාලතෝ පට්ඨය තිකිනෝව හෝති කියන එක තියෙන්නේ කටුව හටගත් දින පටන්ම තියුණුම වෙයි. ඔව් එහෙම නෙවෙයි. තියෙන්නේ එන්න ඕනේම තියෙන්නේ කොහොමද? කණ්ඨක නැමැත්තා උපන් කල පටන් තීක්ෂණය. එංගෙ තියෙන කිසිම සම්බන්ධයක් නැහැ දැන් කණ්ඨක කියලා කෙනෙක්ගේ. පැහැදිලි. ඔව්. ඒක නිසා ඒ වගේ තැන් කියවුව සමහර විට දැන් මේ තෙන්න කණ්ඨකගේ සම්බන්ධය මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ වගේම තව මේක එතකොට මාති කට්ට කතා පරිවර්තනයක තිබුණු දෝෂයක්. මේ රුක්ක නිමිත්ත ගැන කියද්දි ඒකේ ප්‍රමාණය ගැන කියද්දි ප්‍රමාණය ගැන කියද්දි කියනවා අන්තමසෝ උබ්බේදතෝ අට්ඨංගුලෝ පරිනාහතෝ සූචි දණ්ඩක ප්‍රමාණෝපි නිමිත්තූපගෝ කියලා. උසින් අඟල් 8කුත් වට ප්‍රමාණයෙන් සූචි දණ්ඩ කියලා කියන්නේ පන් හිඳක ප්‍රමාණය කියන එකයි. ඒක අපේ කුඩා ඇඟිල්ලක් විතර වගේ කියලා කියලා තියෙනවා. ඒ ප්‍රමාණය නිමිත්තට ප්‍රමාණවත් කියලායි කියලා තියෙන්නේ ටීකාවල. ඒක පරිවර්තනය කරලා තියෙන්නේ කොහොමද? වටින් ඉදිකටුවක් පමණ ඌයේද කියලා. දැන් වට ප්‍රමාණය ඉදිකටුවක් පමණ ඌ කියලායි පරිවර්තනයේ තියෙන්නේ. ඊට පස්සේ මේ තවත් ඒ වගේ ගොඩක් අපෙන් ප්‍රශ්න අහපු පාඨයක්. සචේහි චල්ලිම්පි අනපනෙත්වා සකලේනීව නාලිකේර ඵලේන සද්ධින් පානකම් පටිග්ගහිතං හෝති නාලිකේරං අපනෙත්වා තම් විකාලේති කප්පති. මහාවග්ගපාලියේ වේසජ්ජක් ඛණ්ඩකයේ අග කාලික මිශ්‍ර වීම ගැන කියවෙන තැන. මෙතන කියන්නේ මොකද්ද? මේකේ අර්ථ දෙවිදියකට අර්ථ කියන්න පුළුවන්. මේක කියන්නේ චල්ලිම්පි අනපනෙත්වා. මේ චල්ලි කියන වචනය ලෙලිවලටත් කියලා තියෙනවා. ඊට පසුව මේ කියන විදිහට දැන් සමහර ස්වාමීන් වහන්සේලා එක විස්තර කරන්නේ මේ පොල් ගෙඩියේ ගෙඩිය කපලා ඒකේ ඇතුළ හොඳට පිරිසිදු කරලා ඒකට පානකයක් දාලා පිළිගැන්නුවත් කියන වගේ අර්ථයක්. ඒ කියන්නේ මදය ඉවත් නොකොට කියලා අර්ථයෙන්. එහෙම නැතුව ලිලි කියන අර්ථය ගත්තත් සම්පූර්ණ ගෙඩිය කියලා ගත්තත් ගැටුව නැහැ. නමුත් අර විදිහට අර්ථය කිව්වොත් ඒක වඩා හොඳයි කියන පැත්තක් පේනවා. මොකද මේ එකට ගෑවිලා තිබුණා රස මිශ්‍ර වෙලා නැත්තම් ගැටලුවක් නැහැ කියන එකයි දැන් මෙතන කියන්නේ. එතන කියන්නේ එතකොට අපි ඒ විදිහට අර්ථ කිව්වොත් මේ මදය ඉවත් නොකොට සම්පූර්ණ පොල් ගෙඩියක් සමග පානකයක් පිළිගන්නා ලද්දේ වෙයි. එතකොට මේ පොල් ගෙඩිය ඉවත් කොට තන් කියලා කිව්වේ ඒ පානකය විකාලයේත් කැපයි. පානකම් කියලා කියන්නේ ටීකාවේ කියනවා අඹ පානාදි පානකම් කියලා. එතකොට මේ අඹ පානක වගේ පානකයක් ගෙනයි මේ කියලා තියෙන්නේ. ඒ වගේ එකක් එහෙම දාලා දුන්නොත් හවස ඉතින් මෙයා කරලා කැපයි කියන එක. ඒ කොටස වෙන් කරගන්න. හැබැයි මේක පරිවර්තනයේ තියෙන්නේ කොහොමද මේ ඒ ටික කියවලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ ලෙලි හැර දමා මුළුමනින්ම පොල් පළය සමග පැන් පිළිගන්නා වේද. ඒ පැන් පොල් පළය දැර කොට විකාලෙහිදී කැපවේ. එතකොට හිතෙන්නේ කොට දෙනකොට පොල් වතුර කැපයි කියලා. ලෙලි හැර දමා මුළුමනින්ම පොල් පළය සමග පැන් පිළිගන්නා වේද. ඒ පැන් දැන් පැන් කියන වචනේ ඇත්තටම පානක කියන එකට අපි සාමාන්‍ය පරිවර්තනය කරන්නෙම පානක කියන මිසක දැන් පැන් කියන එකට පානීය කියලායි සාමාන්‍ය පාලිය දෙන්නේ නේද. ඒ නිසා දැන් මේ විදිහට අර්ථ අරගෙන අපෙන්ම සමහරව අහලා තියෙනවා අවසට පොල් වතුර කැපයි කියලා අටුවාවේ කියලා තියෙනව නේද කියලා. මේ පාඩේම පෙන්වලා අපි අහලා තිනවා සමහර සම්මතය. ඒ වගේ මේ තැන්වල මේ පේරි නැති සාරවත් දීපණී තියෙන පාඩේ මේ තියෙනවා. පානකම් පටිග්ගහිතං හෝති ති අම්බ පානාදි පානකම් පටිග්ගහිතං හෝති. තං විකාලේපි කප්පති අසම්භින්න රසත්තා. ඒක විකාලේ කැපයි රසය මිශ්‍ර නොවුණු නිසා කියලා තින් පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ පාවි මේ අටුවා ටීකා හරියට පරිහරණය කරන්න මේ වැරදි ටික එහෙම වැරදි අර්ථ ගන්නෙ නැතුව හරියට අර්ථ ගන්න පාලි භාෂාව අතිශයින්ම වැදගත්. තව ඒ වගේ ඒවා තියෙනවා අපි ඔක්කොම කියන්නේ නැහැ. හරි. එතකොට මේ පාලි භාෂාව සම්බන්ධව හැමෝම පිළිගන්න කාරණාවක් ඉතින් මේ පාලි භාෂාව කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු භාෂාව. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාලි භාෂාව සම්බන්ධව ව්‍යාකරණ ග්‍රන්ථ සැකසුනේ කොහොමද කියන එක ගැන මෙන්න මේ විදිහට කියලා තියෙනවා. ඔව් මේ මුලින්ම අපදාන අට කතාවේ තියෙන විදිය. අපදාන අට කතාවේ තේරෝ අත්තනෝ කුබ්බ පත්තනාවසේන කච්ඡායනප්පකරණං මහා නිරුක්තිප්පකරණං මෙත්තිප්පකරණං තීප්පකරණත්තයන් සංගමජ්ජේ ව්‍යාකාසී කියලා කියනවා. මේ කියන්නේ කච්ඡායන මහරහතන් වහන්සේගේ අපදානය කියවෙන තැන. අපදාන අටුවාව මෙන්න මේ පොත් තුන ස්වාමීන් වහන්සේ රචනා කළා කියලා කියනවා. එතකොට ඊළඟට නෙත්ති නිරුත්ති පේඨකෝපදේශ කච්ඡායනප්පකරණ කාරකේන ආයස්මතා මහා කච්ඡායනප්පීරේනවා. මේක මේ පාඨය තියෙන්නේ විනය අලංකාර ටීකාවේ. එතනත් කියන්නේ නෙත්ති ප්‍රකරණ නිරුත්ති ප්‍රකරණ පේඨකෝපදේශ කච්ඡායනප්පකරණ කියන ඒ ප්‍රකරණ කාරක වූ ඒවායි කර්තෘ වූ ආයස්මත් මහා කච්ඡායන මහරහතන් වහන්සේ විසින් කියන පාඨයේ කියලා තියෙනවා. ඊට පසුව කච්ඡායනං චාචරියන් නමිත්වා කියන පාඨය. එතනදිත් ඒකේ විස්තරය විදිහට තියෙන්නේ කොහොමද මතක විදිහට මේක මුඛමත්ත දීපණියේ මේක ටීකා රූපසිද්ධි ටීකා. තත්ත කච්ඡායනං චාති භගවතා සංකිට්ඨේන භාසිතස්ස විත්තරේන අත්තං විභජන්තානං සාවකානං ඒතදග්ගේ ඨපිතං මහා සාවකං නිරුත්ති ලක්ෂණාචරිය භූතං මහා කච්ඡායන තේරංච නමිත්වා නමස්සිත්වා කියලායි කියන්නේ. පේනව ඇති නේද? එතකොට මේ පාඩේ තමයි මතක විදිහට මේක මේ කරුණු තියෙන්නේ කච්ඡායනංච මුනි වන්විත බුද්ධිමස්ස කියන මේ පාඩය විස්තර කරන තැන තමයි න්‍යාසයි. එහෙම නැත්නම් මුඛමත්ත දීපණී කත්තානාම ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් සංකිට්ඨේන භාසිතස්ස විත්තාරේන අත්තම් විභජන්තානම් යදිදම් මහා කච්ඡානෝති භගවතා ඒතදග්ගේ ඨප්තෝ ආයස්මත ආයස්මා මහා කච්ඡානෝ කිය. අපර මේ විදිහට මේ තැන් ගානක කියලා තියෙනවා. මේ තැන් අපි මේ විදිහට එකතු කරලා තියෙනවා. ඒතර අපේ සම්ප්‍රදාය පිළිගන්නේ මේක කච්ඡායන මහරහතන් වහන්සේගෙන් තමයි කච්ඡායන ව්‍යාකරණය ප්‍රභව වුණේ. ඒකෙන් අදහස් වෙන්නේ දැන් අපිට දැනට දකින්න ලැබෙන පොත ලිව්වේ ස්වාමීන් වහන්සේ කියන එක නෙවෙයි මේ කියන්නේ. දැන් ඒ කාලෙ වෙදි පොත් තිබුණ නැහෙනේ. ඒ කාලේ මේ ව්‍යාකරණයේ මූලික න්‍යායන් ටික ස්වාමීන් වහන්සේ තමයි එතකොට මේ මූලික න්‍යායන් විස්තර කිරීම කළේ කියන එකයි කියන්නේ. ඊට පසුව දැන් තියෙන පිළිවෙලට පොත් එතකොට පසුව සැකසීලා තියෙනවා. ඒ අනුපිළිවෙලින් පරම්පරාවෙන් ආපු රටාව අනුව ඒ කච්ඡායන ව්‍යාකරණයේ කියලා ඇත්තරම කියන්නේ සූත්‍ර ටිකට විතරයි. ඊට පසුව වෘත්ති කියලා අපි හඳුන්වන ඒ සූත්‍රයට පහලින් තියෙන විස්තරය ඒක පසුකාලීනව රචනා වුණේ මතක විදිහට සංඝ නන්දි නේද? සංඝහන්සේගේ නම. එතකොට උදාහරණ ඒ සූත්‍රවලට යටි ඒ වෘත්තියට යටින් අප උදාහරණ දක්වන. ඒ කොටස බ්‍රහ්මදත්ත කියන ස්වාමීන් වහන්සේ. එතකොට ඒ විදිහේ ස්වාමීන් වහන්සේලා තුන් නමකින් තමයි සම්පූර්ණ ව්‍යාකරණය රචනා වෙන්නේ. අපි දැනට කච්ඡායන ව්‍යාකරණය කියන පොත. එතකොට දැනට ඒ කියවුණු කරුණු ගැන මොනවා හෝ ගැටලුවක් තියෙනවද? තියෙනම් ඉක්මනට අහන්න පුළුවන්. ඕන එකක් අහන්න එක හොඳයි. ප්‍රශ්නක් අහන එක නේද? කතා කරගෙන යන්න පුළුවන් තියෙනවා. මොනවා හෝ තියෙනවා. හරි නේද? අපි එහෙමනම් බලමු මේ කච්ඡායන ව්‍යාකරණය මෙහිම තියෙද්දී ඇයි රූප සිද්ධිය රචනා වුනේ? රූප සිද්ධිය කියලා දැන් අපි කතා කරන්න යනවනේ පොතක්. කච්ඡායන මහරහතන් වහන්සේ හරහා ආපු කච්ඡායන ව්‍යාකරණයේ තියෙද්දී ඇයි එහෙනම් අපි රූප සිද්ධිය කියලා පොතක් ඉගෙන ගන්න? ඒ ಗುಣාලංකාරය. තවයේ මේ දෙකේ මොකක් හෝ වෙනසක් තියෙනවද මොකද්ද? නැත්නම් එකම දේවල්ද තියෙන්නේ? එහෙමනම් ඒ එකක් දෙක ඉගෙන ගන්න තිබුණා නේද? ඔව් විස්තරත් වැඩි. රූප සිද්ධියේ විස්තරත් වැඩි. ප්‍රේවතායස්. මේතකොට කච්ඡායන පොතක් දැනට පිරිසගව තියෙනවද දන්නේ නැහැ අපේ ලංකාවේ. ප්‍රින්ට්ලා තියෙන කච්ඡායන පොත මේක. එතකොට මේ පොතේ තියෙන මැති ඔව් තව ඒ වගේ පොත් තියෙති. මේත් ඒ වගේ print වුණ පොතක්. එතකොට මේකේ පේන මැති ඒ අනුපිළිවෙල පින්නද්දී සූත්‍රවලදී මේ අපි තව ටිකක් ඉස්සරහට යමු. එතකොට පැහැදිලි. මේ පස් උදාහරණයක් විදිහට මේ පස්වෙනි සූත්‍රය ගත්තම අඤ්ඤී දීඝා කියන සූත්‍රය. එතකොට ඒ සූත්‍රයට උඩින් තවත් මේ වගේ වචන කීපයක් පෙන්නලා තියෙනවා. තත්ත සරේසු රස්සේහි ඒ වගේ වචන ටික. එතකොට ඒ වචන ඇත්තරම ඊට කලින් සූත්‍රවල කියවුණු වචන. ඒ කියවුණු වචන අපි කියනවා මේ සූත්‍රයේ අර්ථ කියද්දි සම්බන්ධ කරගෙන තමයි අර්ථ කියන්නේ. එතකොට මේ ව්‍යාකරණ සූත්‍රයක් කියලා කියන්නේ ව්‍යාකරණ රීතියක්නේ. ඒ ව්‍යාකරණ රීතියක් විස්තර කරද්දී ඒ සූත්‍රයේ තියෙන වචන වලින්ම සම්පූර්ණ අර්ථය ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම වුණාම අපි තවත් ඒ වචන යොදාගෙන තමයි අර්ථය පැහැදිලි කරගන්නේ. අපි කියනවා ඒකට අනුවර්තනය කරගන්නවා. කලින් තැනක තිබුණු වචන මේ සූත්‍රයටත් යොදා ගන්නවා කියන එක. ඒකට මේ තත්ත සරේසු කියන වචන දෙක තුන්වෙනි සූත්‍රයෙන් තමයි ගන්න. මේ තත්ත්වෝ දන්තා සර අට්ඨ කියන තැන පේන මේ තත්ත කියලා වචනයක් තියෙනවා. ඒ වචනයම අපි අඤ්ඤේ දීඝා කියන එකට සම්බන්ධ කරගන්න. ඒ වගේම සරේසු කියන වචනය ගන්නෙත් මේකේ තියෙනවනේ සරා කියලා වචනය. මේ සරා කියන වචනයම විභක්ති වෙනස් කරලා සරේසු කියලා අපි ගන්නවා මේ සූත්‍රයේ අර්ථ කියද්දි. ඒ වගේම මේ හතරවෙනි සූත්‍රයෙන් රස්සා කියලා තියෙන වචනය විභක්ති වෙනස් කරලා රස්සේහි කියලා මෙතෙන් අරන් තියෙනවා. ඒ මොන සූත්‍රයෙන්ද ගත්තේ කියලා තමයි මේ අංක දාලා තියෙන්නේ. තුර මේ විදිහට මේ මුල ඉඳන් අග දක්වා තියෙන තියෙන සියලු සූත්‍ර සූත්‍ර අතර සම්බන්ධයක් එක දිගට පැවැත් සැකසෙන විදිහට තමයි සූත්‍ර රචනා කරලා තියෙන්නේ කච්චායන ව්‍යාකරණ. තොබේ සූත්‍ර අනුපිළිවෙලින් මේ වාගේ සම්බන්ධය දක්වමින් රචනා කරපු ව්‍යාකරණ පොතක් තමයි කච්චායන ව්‍යාකරණය කියලා කියන්නේ. තොර රූප සිද්ධි ව්‍යාකරණයේ අරමුණ ඒක නෙවෙයි. රූප සිද්ධි ව්‍යාකරණ පොතේදී අරමුණ තමයි අපි උදාහරණයක් විදිහට අකාරාන්ත පුල්ලිංග ශබ්දය හදන්න ගත්තොත් අකාරාන්ත පුල්ලිංග ශබ්දයේ ප්‍රථම ඒක වචනය හදා ගන්න ඕන සූත්‍ර ටික ඉස්සලා දක්වනවා. ඊට පස්ව බහු වචනය. ඒ අනුපිළිවෙලට ඒ පදය සැකසෙන්න අවශ්‍ය සූත්‍ර ටික එකලඟට අරගෙන පුල්ලිංග බුද්ධ ශබ්දය හදලා ඉවර කරනවා. ඊට පස්ව ඉකාරාන්ත පුල්ලිංග අග්නි ශබ්දය. ඒ හරි ඒ වගේ මේ තියෙන ඊළඟ වචනේ අරගෙන ඒකට ඒ වචනය සකස් කරන්න අවශ්‍ය සියලු සූත්‍ර එක තැනකට අරගෙන ප්‍රථම ඒක වචනේ ඉඳන් සප්තමී බහු වචනේ දක්වා අනුපිළිවෙලක සූත්‍ර පිළගස්සනවා. එහෙම පිළගස්සද්දී මේ කච්චායන ව්‍යාකරණ පොතේ තියෙන අනුපිළිවෙලකම පිළගස්සන්න බෑ. එතකොට මේ සූත්‍ර මාරු කරලා තමයි පිළගස්සන්න වෙන්නේ. එතකොට ඒකට අපි කියනවා පද සැකසීමේ අනුපිළිවෙල අනු තමයි සූත්‍ර රචනා කරලා තියෙන්නේ රූප සිද්ධියේ. එතකොට ඒ නිසා අපි ඒ රූප සිද්ධිය ගැන ගත්තදී පහසුවක් තියෙනවා. මොකද අර අනුපිළිවෙලට පද සැකසීම් ටික අපිට එක දිගට එක ළඟ එකතු කරගෙන ඒ පදය කතා කරලා ඉවර කරනවා. ඊට පස්ව ඊළඟ පදය සැකසන විදිය කතා කරනවා. ඒ විදිහට තියෙන නිසා ඒ පද සැකසීමේ අනුපිළිවෙලට සැකසුණු ව්‍යාකරණයක් නිසා ඒක අපිට දැන් ඒ පිරිසට පද හදන්න එහෙම දෙන්න පහසුයි. ඒ නිසා අපි මේ විදිහට වැඩිපුර රූප සිද්ධිය හදාරන. හැබැයි රූප සිද්ධියේ තියෙන්නේ කච්චායනයේ තියෙන සූත්‍රම තමයි. පැහැදිලි නේද? ඒතකොට කච්චායනයේ තියෙන සූත්‍රම අරගෙන ව්‍යාකරණ රීති ටිකම අරගෙන අපි පද සැකසීම සඳහා රූප සිද්ධි ව්‍යාකරණය වෙනම ඒ අනුපිළිවෙල අනුව සකස් කරලා තියෙනවා. හැදිරියට එතකොට ඒ ව්‍යාකරණ දෙකේ වෙනස. දැන් අපි ඔය දෙකම එකට එතකොට කතා කරන්න අමාරුයි. අපිට මේ වගේ එකක් බලාගෙන යන්න වරදක් නැහැ. නමුත් මේ දෙකේම එකට යනවට වඩා පහසු වෙන්නේ ඇත්තටම රූප සිද්ධිය සම්පූර්ණ කෙනෙක් කරගෙන ගියොත් ඒ කෙනාට තනියෙන් කච්චායනේ බලාගැනීමේ හැකියාව තියෙනවා. ඒ රටාව තියෙනවා. හැදිරියනේ. එතකොට දැන් මේ වගේ පොතක් බලන්න පසුව හුරු හදා ගන්න ඕන. දැන් මේ පොතේ ඇත්තටම තියෙන්නේ සූත්‍රය සහ ඒ සූත්‍රයට එකතු වෙන අමතර වචන ටික එකතු කරලා ඊට පස්සේ ඒ සූත්‍රයේ අර්ථය සැකසෙන විදිය. ඒ වගේ එකක් ඊට පස්සේ බලන් ගිහම ඒ ප්‍රධාන න්‍යාය තමන්ට තේරෙන්න ගන්න. පැහැදිලි නේද? හරි. හරි. එහෙමනම් අපි දැන් මේ පද රූප සිද්ධිය කියන පොතයි කතා කරන්න යන්නේ. මේ පොත කොයි කාලේ වගේ ලියවුණු පොතක් වෙන්නේ නැද්ද? අවුරුදු 100ක් 150 කසපස් කවුද මේ පොතේ කර්තෘ? කවුද? සමිනාන්සිට දීපංකර කියලා නමක් තිබිලා තියෙනවා. ඒත් එක්කම බුද්ධප්පිය ආචාර්යන් වහන්සේ කියලා තමයි ප්‍රසිද්ධ. චෝලිය බුද්ධප්පිය ආචාර්යන් වහන්සේ කියලා තමයි ගොඩක් ප්‍රසිද්ධ. එතකොට ස්වාමීන් වහන්සේ කොහෙද ඉඳලා ඇත්තේ? මේ චෝලිය කියන්නේ කී තේරුම? චෝල රටේ. එතකොට චෝල රටේ වාසය කළ කියන අර්ථයෙන් ගන්නත් පුළුවන්. චෝල දේශයේ ඉපදුණු කියන අර්ථය ගන්නත් පුළුවන්. මේක බොහෝ සෙයින්ම ස්වාමීන් වහන්සේ ඒ රටේ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉගෙනගෙන තියෙන්නේ කොහෙදද? ලංකාවේ තමයි. ලංකාවේදී තමයි ඉගෙනගෙන තියෙන්නේ. මේ දෙන්නේ. මෙතනින් මේ අවසාන නිගමන ගාථාවලින් උත් කියන්නේ ආනන්ද ආචාර්යයන් වහන්සේගේ මේ ලංකාවේ ගුරුවරුන් අතර දජයක් වගේ වැජඹුණු ආනන්ද ආචාර්යන් වහන්සේගේ ශිෂ්‍යයෙක් කියලා කියලා තියෙනවා. ඒකට ආනන්ද කියලා ආචාර්යන් වහන්සේලා දෙනමක් හිටියයි කියලා විස්තරයක් කියනවා. මේ ගොඩ දෙනෙක්ගේ පිළිගැනීම තියෙන්නේ මූලටීකාචාර්යන් වහන්සේගේ ශිෂ්‍යයෙක් කියලා. ඒතර මූලටීකාව කියලා කියන්නේ මුලින්ම ලියවුණු ටීකාව නිසා මූලටීකා කියලා කියන්නේ. එතකොට මූලටීකාව ලියවිලා තින්නේ බොහෝ කාලයකට කලින්, ඒ කියන්නේ පොළොන්නර යුගයට කලින්, අනුරාධපුර යුගයේ අග වෙන්න පුළුවන්. හරියටම කාලය ගැන සඳහනක් නැහැ. එහෙම වුණොත් මේ මූලටීකාචාර්ය ආනන්දාචාර්යන් වහන්සේගේ ශිෂ්‍යෙක් නම් බොහෝ පෙරණි. එහෙම වුණොත් මේ කියන විදිහට බුද්ධ වර්ෂ 1500 ගානකදී වගේ වෙන්න පුළුවන්. කොහොමත් 1500 අතර වගේ. ඒ මොකද අනුටීකාව ලියන්නේ විසුද්ධිමග්ග මහා ටීකාව සහ අභිධර්ම අනුටීකාව දෙකම ලියන්නේ ධම්මපාල ආචාර්යයන් වහන්සේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේත් ඉතිරි අටුවාත් පරිවර්තනය කළානේ. එතකොට ඉතිරි ටීකාත් පරිවර්තනය කළේ ස්වාමීන් වහන්සේ. ඊටත් කලින් වෙන්න ඕනනේ. මූල ටීකාව. මොකද අනුටීකාවට තමයි මූල ටීකාවට තමයි අනුටීකාව ලියන්නේ. ඒ නිසා විසුද්ධි මග්ග ටීකාවට එහෙමත් පුරාණයි අනුටීකාව. එතකොට අන්න ඒ යුගයේ වගේ තමයි ස්වාමීන් වහන්සේ ඉඳලා තියෙන්නේ. එතකොට දැනට කොහොමත් අවුරුදු 1000කට ආසන්න කාලයක් වගේ පැරණි ග්‍රන්ථයක්. ඉතින් අනිත් එක බොහොම සම්භාවනාවට ලක්ුණු ව්‍යාකරණ පොතක්. රූප සිද්ධියේ කියලා කියන්නේ දැනට උනත් බුරුමේ වගේ රටවල් වල පවා බොහොම ඉහළින් සලකන, බොහොම ගරුත්වයෙන් අධ්‍යයනය කරන ව්‍යාකරණ පොතක් රූප සිද්ධි කියලා කියන්නේ. එතකොට ව්‍යාකරණ ඉගෙන ගත්තා කියලා කිව්වා එහෙම අහනවා. රූප සිද්ධි එහෙම ඉගෙනගෙන තියෙනවද කියලා තමයි අහන්නේ. එහෙම ඉගෙනගෙන තියෙනවා කිව්වොත් ඉතින් බොහොම ඉහළින් සලකනවා. ඉතින් එහෙමනම් හොඳ දැනීමක් තියෙනවා කියලා සලකනවා. හරි, එහෙමනම් අපි පටන් ගමු නේද මේ පොත කතා කරන්න. එතකොට මේ මුලින්ම තෙරුවන් වන්දනා කිරීමේ ගාථාවක් තියෙන්නේ. තමයි කොහොමද මේකේ අර්ථ කියන්නේ? විසුද්ධ සද්ධම්ම සහස්ස දීදිතින් විසුද්ධ සද්ධර්මය නෙමැති සහස්ස දීදිතින් කියලා කියන්නේ දහසක් රැස් ඇති කියන එකයි තේරුම. දීදිති කියලා කියන්නේ රැස් වලට කියන නම. සහස්ස දීදිති කියලා කියන්නේ බොහෝ රැස් ඇති නිසා සූර්යාට කියන නමක්. විසුද්ධ සද්ධර්මය නැමැති රැස් ඇත්තා වූ, බොහෝ රැස් ඇත්තා වූ සුබුද්ධ සම්බෝධි යුගන්දරෝ දිතං. සුබුද්ධ සම්බෝධි කියන වචනය යොදන්නේ සර්වඥතා ඥානය. එතකොට සර්වඥතා ඥානය නැමැති යුගන්දර පර්වතයෙන් පහළ වුණා වූ, එහෙම නැත්නම් පායන්නා වූ කියන එකයි. තිබුද්ධ කෙත්ත ඒක දිවාකරං. තිබුද්ධ කෙත්ත කියලා කියන්නේ ජාති කෙත්ත, ආනා කෙත්ත, විෂය කෙත්ත කියන ක්ෂේත්‍ර තුන. බුදු කෙනෙකුගේ ජාති ක්ෂේත්‍රය, ආඥා ක්ෂේත්‍රය සහ විෂය ක්ෂේත්‍රය කියලා ක්ෂේත්‍ර තුනක් ගැන කියවෙනවා. ඒක විනේ අටුවාවෙහිමත් කියවෙනවා මතක ඇති. ඒතර ජාති ක්ෂේත්‍ර කියලා කියන්නේ දසදහසක් සක්වල ලෝක ධාතු. ඒතර අර උත්පත්ති ආදී අවස්ථාවලදී කම්පා වෙන නිසා. ආනා කෙත්ත කියලා කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල. සක්වල කෝටි ලක්ෂයක්. විෂය ක්ෂේත්‍රය සීමාවක් නැහැ. අනන්ත ප්‍රමාණ ලෝක ධාතු. එතකොට මේ ලෝක ධාතු තුනම ඒක දිවාකරන් එක්වන්ම ආලෝකවත් කරන්නා වූ ඒ සියල්ලම ආලෝකවත් කරන්නා වූ සධම්ම සංඝං ජිනං සද්ධර්මය සහ මහා සංඝ රත්නය සහිත භාග්‍යවතුන් වහන්සේ සිරසා අභිවන්දිය සිරසින් වන්දනා කොට කියන එකයි තේරුම. ඒတိකේ මොනවා හෝ අපහැදිලිකමක් තියෙනවද? මේ වචනවල අර්ථ ටීකා විදීර්ඝව විස්තර කරලා තියෙනවා. ඒ දැන් ඉරිසට අවශ්‍ය නම් බලා ගන්න පුළුවන්. ඔව් විශේෂණ වෙන්නේ ජිනම් කියන එකට. මේ තැන්වල පේන්නේ නැති මේ පද සම්බන්ධය ටීකාවේ පැහැදිලි කරලා තියෙනවා. තත්ත සද්ධම්ම සංඝං ජිනං සිරසා අභිවන්දිය පද රූප සිද්ධින් උජුං කරිස්සං ඉති සම්බන්ධෝ කියලා කියනවා. ඒතර මේ වාක්‍යයක් විදිහට යෙදුවොත් ඒ ඊළඟ ගාථාවත් එක්කත් සම්බන්ධයි මේ ගාථාව. ඒතර තාම ගාථාවේ මේ ගාථාවේ වාක්‍ය අවසන් වුණේ නැහෙනේ. අභිවන්දිය කියන්නේ පූර්ව ක්‍රියාවක්. ඒ නිසා සිරසින් වන්දනා කොට කියලා තාම නැවැත්තුවා වාක්‍ය අවසන් නැහැ. ඊට පස්සෙ තවත් පූර්ව ක්‍රියාවක් තියෙනවා නේද? අච්ඡායනං චාචරියං නමිත්වා. අච්ඡායන ආචාර්යයන් වහන්සේවද වන්දනා කොට. අච්ඡායන වන්නනාදීන් නිසාය. එතකොට මේ අච්ඡායන වර්ණනාදී ඇසුරු කොට මෙතන අච්ඡායන වන්නනාදීන් කියද්දි මේ පසු මේ රූපසිද්ධියට පසුව ලියුණා අච්ඡායන වන්නනා කියලා පොතක්. ඒක එහෙම නෙවෙයි. මෙතන මේ කියන්නේ න්‍යාසය ආදී අච්ඡායන වන්නන. න්‍යාස කියලා කියන්නේ මුකමත් දීපණියටම කියන තව නමක්. ඒතර ඒ රූපසිද්ධියටත් කලින් ලියවුණු අච්ඡායනීට ලියවුණු ටීකාවක් තමයි මුකමත් දීපණී කියලා කියන්නේ. ඒතර ඒ ග්‍රන්ථ ඇසුරු කරගෙන බාල ප්‍රබෝධත්තං මේ ව්‍යාකරණ දැනීම අඩු අයගේ අවබෝධය පිණිස ව්‍යත්තං සුකණ්ණං පද රූප සිද්ධින් උජුම් කරිස්සං මේ ව්‍යක්ත වූ මනාව බෙදලා දක්වපු පද රූප සිද්ධිය කියන ව්‍යාකරණය නිරවුල්ව කරන්නෙමි කියන එක තමයි තේරුම. එතීම කිව්වොත් දැන් අර උඩින් කියපු කරුණු සම්බන්ධ කරගත්තොත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය වන්දනා කරලා කච්චායන ආචාර්යයන් වහන්සේත් වන්දනා කරලා මීට පෙර ආතුව රචනා කළ න්‍යාසය ආදී ව්‍යාප්තේ කච්චායන වර්ණාදියත් ඇසුරු කරගෙන ව්‍යාකරණ දැනුම අඩු අයගේ ඒ දැනුම ප්‍රකට පැහැදිලි කිරීම සඳහා දැනුම නිවැරදි කිරීම සඳහා මේ පද රූප සිද්ධිය නිරවුල්ව සකස් කරනවා කියන එක තමයි තේරුම. ඒක මෙතන තමයි අර අපි කලින් කියපු පාඩේ තියෙන්නේ අර කච්චායනං චාචරියං නමිත්වා කියන තැන තමයි මේ තියෙන්නේ අර පේන වෙද්දි. තනදි විස්තර කරනවා මහා ශ්‍රාවක නිරුත්ති ලක්ෂණාචර්ය භූතම් මහා කච්චායන තිරංච කියලා කියලා තියෙනවා. මේ වචන විස්තර කිරීම කරලා තියෙනවා ඒවා අපිට අවශ්‍ය වචන තිබුණත් අහන්න පුළුවන් ගැටලු තියෙන අපහැදිලිකම් තිබුණා. ඒත් මෙතන මේ කණ්ඩාන කියන වචනේ විස්තර කරන්නේ සුපරිච්ඡේදම් මනාව පරිච්ඡේද බෙදපු කියන එකයි. පරිච්ඡේද මනාව බෙදපු උජොම් කියන වචනේ විස්තර කරනවා ලක්ෂණ අනුක්කමං විහාය ලක්ඛිය පද රූප සිද්ධි අනුක්කම ගතිකතාය උජුඛං. අර අපි කලින් කියපු විදියට සූත්‍රවල යෙදෙන්න ඕන අනුපිළිවෙල අතහැරලා ඒ පද සැකසෙන අනුපිළිවෙල මුල් කරගෙන කියන එක තමයි ඒක තියෙන්නේ. උදුම් කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ. ඒකට මේ පදයන්ගේ විභක්ත්‍යාන්ත රූප නිෂ්පත්තිය සාධනය කරන නිසා. එහෙම නැත්නම් මේ පදවල එකිනෙක පද සැකසෙන විදිය විස්තර කරන ග්‍රන්ථය කියන අර්ථයෙන් තමයි පද රූප සිද්ධි කියලා කියන්නේ. හරි නේද? තව ඒ කියපු කරුණු වල ගැටලුවක් අපහැදිලිකමක් තියෙනම් අහන්න පුළුවන්. ආරදාස්ම තව මොනවද පැහැදිලි වෙන්න තියෙන දවසනේ අපි ඉතින් ටික ඉස්සරහට යන්නේ. හරි. ඊට පස්ව අපි මුලින්ම පටන් ගන්නෙ සන්ධි කාණ්ඩය. එතන මේ මුල කොටසට ඇතැම් පොතක නම් කරන්නේ මේක සංඥා කාණ්ඩය කියලා. නමුත් තව සමහර පොතක සංඥා කොටස බොහොම පොඩි නිසා සංඥා සන්ධි දෙකම එකතු කරලා සන්ධි කාණ්ඩය කියලා නම් කරලා තියෙනවා. හරි. ඊළඟ කොටස අපි කියමු බලන්න එහෙම නම් නේද? වචන වෙන් කරගන්න ඕන කොහොමද? අභිදේය ප්‍රයෝජන වාක්‍යං ඉදං උච්චති. වාක්‍යං ඉදං උච්චති. එතකොට තත් කියලා කියන්නේ මේ රූප සිද්ධි ව්‍යාකරණයේදී ජිනසාසන අධිගමස්ස භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දැනගැනීම සඳහා දැනගැනීමේ කියන කරුණ අක්කර කෝසල්ල මූලකත්තා අක්ෂර කුසලතාවය මූල බැවින් තං සම්පාදේ තබ්බං ඉති දස්සේතුං. ඒ අක්ෂර කුසලතාවය සම්පාදනය කටයුතුයි යනුවෙන් දැක්වීමට අභිදේය ප්‍රයෝජන වාක්‍යං උච්චති. මේ ව්‍යාකරණයේ පද සැකසීම ඒ වගේම මේ අකුරු පිළිබඳ දැනීම කියන කරුණු වල තියෙන වටිනාකම ඒකේ වැදගත්කම ප්‍රයෝජනය දක්වන මෙන්න මේ සූත්‍රය කිව්වා කියන එකයි කියන්නේ. ඒක කෙටියෙන්ම කිව්වොත් ඊළඟට අපි දැන් මේ කියන්න යන ව්‍යාකරණ රීතිය කියන්න යන්නේ ඇයි? මේ ධර්මය අවබෝධ කරගන්න මේ ව්‍යාකරණයේ තියෙන වටිනාකම ගැන පැහැදිලි කරන්න. මේ ව්‍යාකරණයේ තියෙන වටිනාකම මොකක්ද? මේ ධර්මය අවබෝධ කර ගැනීමට කියන බව පැහැදිලි කරන්න තමයි ඊළඟ සූත්‍රය කියලා තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපි දැන් මේ කතා කරගෙන යද්දි මේ වගේ කොටසකට තමයි අපි කියන්නේ ව්‍යාකරණ සූත්‍රයක් කියලා. මේ තියෙන්නේ අංක දාලා මේ ව්‍යාකරණ සූත්‍ර අලුතෙන්ම සම්බන්ධ වුණ ආයස්මල ඇති බාලාවතාරයේ එහෙම බලලවත් නැතිනේ. ඒකට ඒ පිරිස දැනගන්න ඕනේ. එතකොට මේ ව්‍යාකරණ සූත්‍රයක් කියලා කියන්නේ ව්‍යාකරණ රීතියක්. ඒකට මේ විදිය රීති ගොඩක එකතුවක් තමයි අපි ව්‍යාකරණ පොතක් කියලා කියන්නේ. හරි. අපි එහෙමනම් කියමු නේද පළවෙනි සූත්‍රය. මේ ටික අපි දැන් මේ සමහර කරුණු අපි අලුතෙන් එකතු කරලා තියෙන්නේ. තේරුණාද? එතකොට මේ සූත්‍රය ඇත්තටම මේ ටික විතරයි. පැහැදිලිද? ආ. එතකොට අපි මේ ටික දැනගමු ඉස්සෙල්ලා. අත්ථෝ අක්කර සං අපි මේ සූත්‍රයක් විස්තර කරද්දී ෂඩාකාර ක්‍රමයකට විස්තර කරනවා කියලා කාරණාවක් තියෙනවා. පුරාණයේදී මේ සූත්‍ර විස්තර කරද්දී ක්‍රම 6කට විස්තර කරන සූත්‍රය. ඒ ගැන විස්තරයක් තමයි ඊළඟට යටින් තියෙන්නේ. අපි ඒ ගැන කෙටියෙන් පැහැදිලි කරනවා. හැබැයි දැන් කාලෙදී අපි මේ විදිහට ඒ ක්‍රම 6ම අනුගමනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද ගොඩක් කාලේ යනවා. නිත්‍ය හේතුව තමයි ඒ මුලම අයට ටිකක් මීරසයි. ඒක හේතුවක් තේරෙන්නේ නැහැ අර පද විග්‍රහය එහෙම කිව්වා. ඒ නිසා අපි අත්‍යවශ්‍යම කරුණු ඒ ෂඩාකාරයේ සම්බන්ධය පද පදාර්ථ චෝදනා පරිහාර කියන ඒ කරුණු විශේෂයෙන් බොහෝ සෙයින් කතා කරනවා. ඒ පද විග්‍රහ ආදී සම්බන්ධව අපි වැඩිදුර කතා කරන්නේ ඒවා දැනගන්න ඕන විදිය ගැන ඉස්සරහට කියනවා මේ තැන්වලින් බලා ගන්න පුළුවන් කියලා. දැන් මේ ව්‍යාකරණය ඉගෙනගෙන ඉවර වුණ කෙනෙකුට ඒ ටික තේරුම් ගන්න පුළුවන් පහසුයි. ආධුනික කෙනෙකුට ඒ ටික තේරෙනවා අඩුයි. ඒ නිසා අපි ඒ කොටස ගැන ඉදිරියට ටිකක් මධ්‍යස්ත වෙනවා. හොඳයි. එතකොට මේ සූත්‍රයේ කොහොමද පද ගැලපෙන්නේ? අත්ථෝ අක්කර සංඥාතෝ. එතකොට මේක අපි පුරාණ ක්‍රමයට කියන්නේ කොහොමද? අත්ථෝ අක්කර සංඥාතෝ යනු පරිභාෂා සූත්‍රයි. අත්ථෝ යනුද අක්කර සංඥාතෝ යනුද පදයෝය. මෙහි පද දෙකකි. ඔය විදිහට විස්තර කරනවා. අපි ඒවා විස්තර කරන විදිහ ඊළඟට කියනවා. එතකොට මේකේ තේරුම මොකක්ද? අත්ථෝ අර්ථය අක්කර සංඥාතෝ. අක්ෂරයන්ගෙන් දැනගනු ලැබේ. අක්ෂරයන්ගෙන් දැනගනු ලැබේ. අක්ෂරයන් කරණ කොටගෙන දැනගනු ලැබේ. එතකොට මේ අර්ථය කියන එක, අර්ථය කියලා කියන්නේ මොකක්ද? අපි දැනගත යුතු දේවල් නේද? අපි හිතමුකෝ මොනවා හෝ ධර්මයට සම්බන්ධ දේවල් නම් ස්කන්ධ, ආයතන, ධාතු, පටිච්ච සමුප්පාදාංග මේ කියන දේවලුත් අර්ථ. සාමාන්‍ය ලෝකයේ දේවල් ගත්තොත් ගස, මල, මිනිහා ඒ විදිහට කියන දේවල්. එතකොට ඒවට ඒ තියෙන දැනගත යුතු ඒ දේවල් අපි කියනවා අර්ථ. එතකොට මේ අර්ථ අක්ෂර වලින් තමයි දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් කතා කරන්නේ අකුරුනේ. දැන් කෙනෙක් මේ පුටුව කියන්නේ මොකක්ද කියලා අඳුනාගත්තේ කොහොමද? කවුරු හරි කෙනෙක් කිව්වා මේක තමයි පුටුව කියලා පැහැදිලි කළා දවසකනේ. ඒකෙන් තමයි අපි මේ පුටුව කියලා දැනගත්තේ. එතකොට ඒකට අකුරු වමන වැදගත් වුණාද නැද්ද? මෙතන අක්කර කියන වචනයෙන් ඇතම අකුරු විතරක් නෙවෙයි, පදත් ඒකටම ඇතුළත් වෙලා තියෙනවා. අකුරු පද කියන මේ දේවල් වලින් තමයි මේ අර්ථය කියන එක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. අර්ථය අපිට වැටහෙන්නේ නේද? එතකොට මේ අකුරු සහ පද වලින් ඒ පද කරණ කොටගෙන තමයි අර්ථය කියන එක දැනගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක තමයි මේ සූත්‍රයේ තේරුම. පැහැදිලිද? එතකොට ඊට පසුව මේ තියෙන පාඩය ඇත්තටම රූප සිද්ධි පාඩයක් නෙවෙයි. අපි මේ කරුණු පැහැදිලි කරලා තියෙන නිසා ඒ ටික අමතරව එකතු කරගත්තේ මේ කොටස කච්චායන වර්ණනා කියන පොතෙන්. මේ කච්චායන වර්ණනා කියලා කියන්නේ කච්චායනයට ලියවුණු ටීකාවක්. ඒකේ තියෙන පාඩ ටිකක් තමයි අපි මේ ඊළඟට පැහැදිලි කරලා තියෙන්නේ. එතනදී විස්තර කරනවා මේ සූත්‍රයක් අපි කතා කරද්දී, ව්‍යාකරණ සූත්‍රයක් කතා කරද්දී චබ්බිදං සංවන්නී තබ්බං ආකාර හයකින් සංවර්ණනා කළ යුතුයි. උත්තංච ඒ කාරණාව මෙන්න මෙහෙම කියලා තිබ්බා. කොහෙද මුලින්ම මේක සඳහන් වෙන්නේ? ඇත්තටම මුඛමත්ත දීපණී. මේ ගාථාව මුලින්ම තියෙන්නේ මුඛමත්ත දීපණී, ඊට පසුව රූප සිද්ධි ටීකාවේ, සහ එතනින් පසුව ලියවුණු අනිත් ග්‍රන්ථ ගණනාවකත් මේ විදිහට මේ ෂඩාකාරය කියලා අපි කියන්නේ. මේ ෂඩාකාරය දක්වලා තියෙනවා. මෙන්න මේ හය ආකාරයකින් ව්‍යාකරණ සූත්‍රයක් දැනගන්න ඕන. කොහොමද? සම්බන්ධෝච පදං චේව පදත්වෝ පද විග්ගහෝ චෝදනා පරිහාරෝච චබ්බිදා සුත්ත වන්නනා. කොහොමද? සම්බන්ධය, පද, පදාර්ථ, පද විග්‍රහ, චෝදනා සහ පරිහාර. චෝදනා කියලා කියන්නේ අතරම ප්‍රශ්න. පරිහාර කියන්නේ පිළිතුරු. කියන මෙන්න මේ හය ආකාරයකින් අපි මේ සූත්‍රයක් පිළිබඳව දැනගන්න ඕන කියන එක තමයි මේකේ තේරුම. ඔන්න ඊට පස්සේ විස්තර කරනවා මේ අත්ථෝ අක්කර සංඥාතෝ කියන සූත්‍රයේ සම්බන්ධය කියන්නේ මොකක්ද? උතර මේ සම්බන්ධය, පද, පදාර්ථ මේ කියන්නේ මොනවද කියලාත් අපි දැනගන්න ඕනේ. ඒ ටිකත් පැහැදිලි කරලා තියෙනවා කොහෙද? රූප සිද්ධි ටීකාවෙත් ඒ ටික තියෙනවා. ඒ ටිකත් එතනින් කියවගෙන එමු. එතකොට ලේසි. මේ රූප සිද්ධි ටීකාවේ කරුණ පැහැදිලි කරන තැන. සුත්තේ පුබ්බාපර පදානං ඒක වාක්‍යතායි යෝජනා සම්බන්ධෝ. ඉද සද්ද ලක්ෂණේ සුත්තස්ස සාර්ථකතා දස්සනීනවා සම්බන්ධ දස්සනම් වේදි තබ්බං කියලා ඔන්න පළවෙනි කාරණාව. සම්බන්ධ කියන වචනේ තේරුම. සම්බන්ධ කියලා කියන්නේ මේ ව්‍යාකරණ සූත්‍රය අර්ථ ප්‍රකට වෙන එක වාක්‍යයක් විදිහට යොදලා කියන එකට සම්බන්ධ කියලා කියනවා. ඒත් එක්කම මේ සූත්‍රය තියෙන ප්‍රයෝජනේ මොකක්ද? මේ සූත්‍රය ව්‍යාකරණයට එකතු කිරීමේ තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා පැහැදිලි කිරීමත් සම්බන්ධය කියලා කියනවා. අපි ඒකට කියනවා. ඒකට සූත්‍ර අතර තියෙන සම්බන්ධය එහෙම දැක්කේ. අපි ඒව ඉස්සරහට කතා කරද්දී පැහැදිලි වෙයි. ඊට පස්සේ පදං කියලා කියන්නේ පද වෙන් කරලා සූත්‍රයේ තියෙන පද වෙන් කරලා කියනවා. පදච්ඡේද වශයෙන් පදං වේදි තබ්බං. ඊට පස්සෙ මේ සූත්‍රයේ අර්ථ පද ගලපලා එකිනෙකට අර්ථ කියන එක පදත්ථ කියලා කියනවා. ඊළඟට මේ සූත්‍රයේ තියෙන සමාස, තද්දිත, කිතක පද ඒවා විග්‍රහ කරලා කියන එක. ඒකට කියනවා අපි පද විග්‍රහ කියලා. මේ සූත්‍රයේ තියෙන වචනවල ප්‍රයෝජන මේ සූත්‍රයට ඇයි මේ වචනය ආවේ? මේක පිටිපස්සෙන් එන්න තිබුණා නේද? එහෙම නැත්නම් මේ සූත්‍රයට මේ වචනය තව අමතරව මේ වචනයත් එන්න තිබුණා නේද? ඒ වගේ ඇයි මේ වචනය මෙතෙන්ද ආවේ? ඒ විදිහේ ප්‍රශ්න අහන එක තමයි චෝදනා කියලා කියන්නේ. පරිහාර කියලා කියන්නේ ඒ අහන ප්‍රශ්නවලට තියෙන උත්තර. ප්‍රශ්න අහලා උත්තර දීලා තියෙනවා පොතේ. මේ නිසා ගැටලුවක් නැහැ නේද? හරි, මේ කියපු හය ආකාරයකට අපි මේ ව්‍යාකරණ සූත්‍රයක් දැනගන්න ඕන. එතකොට අපි ආපහු එමනම් ඒ විස්තරේ බලමු. කොහොමද මේ පළවෙනි සූත්‍රයේ ඒ ෂඩාකාරය සම්බන්ධ වෙන්නේ කියලා. අපි දිගටම මේ විදිහට විස්තර කරන්නේ ඉරිසට පැහැදිලි වෙන නිසා. දැන් මේ ක්‍රමය ගිහි කියලා හිතෙන නිසා ඉතින් අපි ඒකත් රැකෙන්න ඕන නිසා තමයි මේ ටිකත් පැහැදිලි කරන්නේ. අපේ අර සම්ප්‍රදායිකව තිබුණු රටාව නිසා. ඒකට ඇයි ඒක ඒ කාලේ ඒ විදිහට ආවේ? දැන් ඒක එච්චර අවශ්‍ය නැත්තේ ඇයි? ඒ විදිහටම අපිට ඉගෙන ගන්න තිබ්බනම් හොඳ නැද්ද? ඇයි අපි ඒ විදිහටම කියන්න අදහසක් නැත්තේ? එකක් තමයි ගොඩක් කාලේ යනවා. අනිත් එක තමයි මුල්ම කෙනෙකුට ටිකක් නීරසයි. දැන් මේ ටික කියවද්දි පැහැදිලි වෙයි. අනිත් එක තමයි ඒ පුරාණයේ මේ පොත් බහුලව තිබුණේ නැහැ. ඒ කාලේ හැමෝටම එක්කෙනෙකුට එක පොත ගානේ තිබුණේ නැහැ නේද? සමාජ මුළු ආරණ්‍යයටම එක පුස්කොළ පොතයි තියෙන්නේ. ඒ නිසා හැමෝටම මේවා පාඩම් කෙරෙව්වා. ඒ විදිහට මතකයේ තියෙන්න ඕන නිසා තමයි මේ ක්‍රමයකට ඒ කාලේ උගන්වලා තියෙන්නේ. දැන් අපිට ඒ තරම්ම දුර්ලභකමක් නැති නිසා හැමෝටම සමාජ එක පොතක් නෙවෙයි ඊටත් වැඩිපුරක් තියෙන නිසා අපිට ඊට වඩා කෙටියෙන් මේ සූත්‍රයේ අර්ථය දැනගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒකට මේ අර්ථය අපිට මතකයි නම් ඇත්තරම අපි බලාපොරොත්තු වෙන දේ කරගන්න පුළුවන්. අපිට මේ සූත්‍රයේ අර්ථය තේරෙනවා නම් මේ සූත්‍රයෙන් කියවෙන්නේ මේ දේ කරන්න කියලායි. කියන ටික තේරුණා නම් ප්‍රමාණවත් පැහැදිලි නේ. හරි. ତොර කොහොමද මේ අත්ෝ අක්කර සංඥාතෝ අර්ථය අකුරු වලින් කියවෙනවා. එහෙම නැත්නම් දැනගනු ලැබේ කියන එක ගලපලා කියන්නේ කොහොමද? ඇයි මේ සූත්‍රය යෙදුවේ ව්‍යාකරණයට? ඒක විස්තර කරනවා. ලෝකීය ලෝකුත්තර සංඛාත වචනත්ව ඥාපකෝ අක්කරප බේදෝ පඨමං සික්කිතබ්බෝති ඥාපනත්තං ඉදං උච්චතේ ඉති අයං ඉහ සම්බන්දු. මොකද්ද ඒ කියන්නේ? ලෞකික ලෝකෝත්තර කියන වචන දන්වන්නා වූ හඟවන්නා වූ අක්ෂර ප්‍රභේද, අක්ෂර ප්‍රභේදය, අක්ෂර වල තියෙන බෙදීම පළමුව ඉගෙනගත යුතුයි කියන බව දැන්වීමට, දැන්වීම පිණිස තමයි මෙන්න මේ පළවෙනි සූත්‍රය කිව්වේ. කෙටියෙන්ම කිව්වොත් මේ අපි දැනගත යුතු දේවල් දැනගන්න අකුරු පිළිබඳ දැනීම අවශ්‍යයි. ඒ බව හඟවන්න තමයි පළවෙනි සූත්‍රය රචනා කළේ. එතකොට මේකේ පද බෙදෙන්නේ කොහොමද? පදච්ඡේදය. අත්තෝති ඒකම් පදං, අක්කර සංඥාතෝති ඒකම් පදං, විභක්ත්‍යන්ත පද විභාග වශයෙන් දිපද මිදං සුත්තංති දට්ඨබ්බං අයං ඉහ පදච්ඡේද. අත්තෝ යනු එක් පදයකි, අක්කර සංඥාතෝ යනු එක් පදයකි, විභක්ති අන්ත පද විභාග වශයෙන් මේ සූත්‍රය පද දෙකකින් යුක්ත සූත්‍රයක් යැයි දත යුතුයි. මේ තමයි පදච්ඡේදය, පද බෙදීම කියන එකයි. ඊට පස්සෙ මේ පද චින්තා කියන එක ඇත්තට මේ ෂඩාකාරයට අමතරව තව කී වෙන කරුණක්. ඒතකොට ඒකේ කියන්නේ මොකක්ද? අත්තෝ ඉති කම්මත්ත නිද්දේශෝ, අක්කර සංඥාතෝති ක්‍රියා නිද්දේශෝ අයං ඉහ පදචින්තා. මෙතන අත්තෝ කියලා කියන්නේ අර්ථය. මේක එතකොට කර්ම පදයයි, උක්ත කර්ම පදය මේ වාක්‍යයේ. අක්කර සංඥාතෝ කියලා කියන්නේ ක්‍රියා නිර්දේශය. මේ සංඥාතෝ කියලා කියන්නේ කිතකයක්නේ, කිතක ක්‍රියාවක් මේක. අක්කරේහි සංඥාතෝ කියන එකයි. එතකොට මේක ක්‍රියාපදයක්, ක්‍රියා අර්ථයක් තියෙන පදයක්. ඒ පදයේ කර්මය තමයි අත්තෝ කියලා කිව්වේ. දැනගත යුත්තේ කුමක්ද? අර්ථයයි. එතකොට මේ දැනගත යුතු දේ අක්ෂරයන් කරණ කොටගෙන දැනගත යුතු දේ මොකක්ද? අර්ථයයි. ඒ කියන්නේ මේක තමයි කර්මය, උක්ත කර්මය. මෙතන පැහැදිලි නේද? ඊට පස්සේ ඔන්න පද අර්ථ කියන එක විස්තර කරනවා. යෝකෝචි ලෝක, අපි මේවා කෙටි කරනවා ටිකක්, සමහර ඒවා ටිකක් විස්තරේ වෙලි. යෝකෝචි ලෝකීය ලෝකුත්තර සංඛාතෝ වචනත්වෝ සෝ සප්පෝ අක්කරේහි ඒව සංඥායතේන අක්කරේන විනා අක්කරේහි ඒව ඉතිවා සරූප වශයෙන් නියමිත අක්කරේහි ඒව සංඥායතේ න අනියමිත අක්කරේහි ඉතිවත්ෝ අයං ඉහ පදත්වෝ. එතකොට කෙටියෙන්ම කිව්වොත් මේ ලෞකික ලෝකෝත්තර වචනාර්ථය යම් වචනාර්ථයක් වෙනමද යම්, ඒ සියල්ලම අකුරු වලින්මයි දැනගත යුත්තේ. අකුරු වලින් තොරව දැනගන්නට බෑ කියන එක තමයි මේ ටිකේ පද අර්ථය. පද විග්‍රහය මේක අපි ඔක්කොම කියන්න යන්නේ නැහැ. මේ ටික කිව්වට සමහර විට දැන් ව්‍යාකරණ උගන්වන ආයතනවලට තේරෙයි, අනිත් අයට ටිකක් තේරෙනව අඩුයි නේද? අරියතේ ඥායතේති අත්තෝ. අරියතේ කියන වචනේටම සමාන වචනයක් තමයි ඥායතේ කියලා කියන්නේ. දැනගනු ලැබේනුයි අර්ථය නම් වෙයි. ඒත් අපිට දැනගන්නට තියෙන දේ තමයි අර්ථ කියලා කියන්නේ. තව ඒක පැහැදිලි කරනවා. අරති ඥානාභිමුඛං පවත්ත තීතිවා අත්තෝ. මේ අරති කියන පදේම අපහු විස්තර කරනවා. ඥානය අභිමුඛ කොට පවතින්නේනුයි අර්ථය නම් වෙයි. කියන්නේ නුවණින් දැනගන්න දේ, නුවණින් වටහා ගන්න දෙයට තමයි අර්ථය කියලා කියන්නේ. ලෝකීය ලෝකෝත්තර සංඛාතත්ව, ලෞකික ලෝකෝත්තර අර්ථ. නක්ක ඊට පස්සේ ආපහු විස්තර කරනවා අක්කර සංඥාතෝ කියන වචනේ තියෙනවානේ අක්කර කියලා වචනයක් ඒක තමයි ඔන්න ඊළඟට පැහැදිලි කරන්නේ ඒකේ නිරුක්තිය. එතකොට දැන් මේ වචනවල නිරුක්ති මෙතනදී පද විග්‍රහ කියලා කියන්නේ. නක්කරන් තීති අක්කරා නත්ති කරන් කරත්තං ඒතේ සම්තිවා අක්කරා වාචක භාවේන අනන්ත අබිදෙයම් පත්වා නක්කරන්ති න නස්සන්තීතිවා අක්කරා වන්න. ඒ ඔක්කොම අපි පැහැදිලි කරන්න කෙටියෙන්ම තේරුම කිව්වත් ෂය නොවන්නේ නුයි අක්ෂර නම් වෙයි. ෂය වෙන්නේ නැති නිසා තමයි අක්කර කියන වචනය යොදන්නේ. ෂය වෙන්නේ නැහැ කියන එකේ තේරුම මොකද්ද? අනන්තං අබිදෙයම් පත්වා නක්කරන්ති න නස්සන්ති. කොයිතරම් වචනවල යෙදුවත් මේ අකුරු ටික නැති වෙලා යනවාද? දැන් අම්මා කියන වචනේ අයන්නක් තියෙනවා. ඒ වචනේ අයන් තියෙන අයන්න හදිසියේ නැහැ. දැන් කිව්වයින් පස්සේ එකවතාවක් කිව්වයින් පස්සේ නැති වෙලා යනවා නම් ආය අලියා කියන්න බැරි වෙන්න ඕන. ආය අයන්න කියන්න බැරි වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. කොයිතරම් වචනවල කිව්වත් ඒ අයන්න අපිට ආයය කියන්න පුළුවන්. නැති වෙලා යන්නේ නැහැ. ෂය වෙලා යන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා ෂය නොවන නිසා අක්කර කියලා ඒකට නමක් දීලා තියෙනවා. මේවා ඒවට හඳුන්වන්න දීපු නම් ඊට ටික අපි දැනගත්තම ප්‍රමාණවත්. එතකොට සංඥාය සංඥාතෝ කියන වචනේ අර්ථය මේ කියලා තියෙන්නේ සංඥායතේ සංඥා ඉත්ත සංඥා ඉස්ස තීති සංඥාතෝ. එතකොට දැනගනු ලබයි දැනගනු ලැබුවේය දැනගනු ලබන්නේය යන අර්ථයෙන් සංඥාත නම් වෙයි. පැහැදිලි නේද? ඒ ත කියන කිතක ප්‍රත්‍ය කාල තුනේම යෙදෙන නිසා තමයි මේ විදිහට අර්ථ කිව්වේ. එතකොට අපි ඔය ගත කත ඒ වගේ වචනත් මේ කාල තුනේම යෙදෙන්න පුළුවන්. සෝ ගතෝ හෝති නේද? සෝ ගතෝ භවිස්සති. ඒ වගේ තැන්වල අපිට කාල තුනේම යොදන්න පුළුවන්. ඊට පසුව අපහු ඔන්න ප්‍රශ්නයක් අහනවා. අත්තෝ අක්කර සංඥාතෝ කියලා කිව්වේ ඇයි? අත්තෝ පද සංඥාතෝති වත්තබ්බං ඉති අයං ඉහ චෝදනා. ඇයි මේ අත්තෝ අක්කර සංඥාතෝ කියලා කිව්වේ අර්ථය අකුරු වලින් තමයි කියවෙන්නේ කියලා කිව්වේ ඇයි? අර්ථය පද වලින් කියවෙනවා කියලා කියන්න තිබුණ නැද්ද? මේ වචන වලින්. වචන වලින් නෙවෙයි අර්ථ කියවෙන්නේ. දැන් අකුරෙන් විතරක් කියවෙන්නේ නැහැ. පදයක් කියවෙන්න ඕන මේ අර්ථය පැහැදිලි වෙන්න නේද? අකුරකින් විතරක් කියවෙන්නේ නැහැ. ඊට පස්සේ විස්තර කරනවා ඔන්න උත්තරය දෙනවා. අක්කරං විනා පද අභාවතෝ පදස්ස අක්කර මූලකත්තා පදං අක්කරේ පක්කිපිත්වා අත්තෝ අක්කර සංඥාතෝ තිබුත්තං අයං ඉහ පරිහාරෝ. දැන් අක්ෂර නැතුව පද හැදෙන්නේ නැහැ. පදයක් හැදෙන්න අක්ෂර මූලිකයි. මූලික බැවින් මේ පද කියන එකත් අර අකුරු කියන වචනයටම ඇතුළත් කරලා අත්තෝ අක්කර සංඥාතෝ කියලා කිව්වා. මේක තමයි උත්තරේ. මෙන්න මේක තමයි පැරණි ෂඩාකාර ක්‍රමය. මේ විස්තර කරන ඒ ක්‍රමයට ඉගෙන ගන්න පුළුවන් කෙනෙකුට කැමතිනම් පසුව දැන් අපි සරලව මේ ටික සූත්‍ර විස්තර කරනවා. ඊට පසුව ඒ ටික ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ පොත් පසුව පරිශීලනය කරන්න. කච්චායන වන්නනා, එතකොට මුඛමත්ත දීපනි, ඒ වගේ පොත්වල මේ ක්‍රමයට විස්තර කරලා තියෙනවා. ඒතෙන් අපිට පසුව මේ මූලික න්‍යායන් ටික දැනගත්තයින් පසුව ඒ විදිහට බලා ගැනීමේ දැනීම හැදෙනවා. ඒ ටික ඊට පසුව දැනගන්න පුළුවන්. ඒ විදිහට. එහෙම හොඳයි නේද? නාරදස්ම ඔව් ගැටලු තිබ්බත් අහන්න අපි දෙමු. අපි වචන අතහරින්නේ නැහැ මේ කියවෙන පද සියල්ලම කතා කරගෙන යනවා පොතේ කියවෙන ඒ සූත්‍රය විස්තර කරන එක තමයි අපි පොඩ්ඩක් මේ ක්‍රම 6ම කියන්නේ නැතුව අර දැන් මේ තැන් වල මේ කිව්වට දැන් අරියතේ ඥායතේති අත්තෝ අරති ඥානාභිමුඛං පවත්තති තීවා අත්ත දැන් එහෙම කිව්වට ඒ ටික පැහැදිලි කරා සමහරෙකුට ටිකක් තේරෙනව අඩු වෙන්න පුළුවන් මොකද මේක කිතක පදයක් කියලා කියනවා මේක සමාසයක් කියනවා තද්දිත කියනවා දැන් ඒ ටික තාම කිරිලා නැහැ නේද පැහැදිලි නේ දැන් තත්ත්ව දීපිකාව පොත් එහෙම ළඟ තියෙනවද කට්ටිය තත්ත්ව දීපිකාව බාල අවතාර තියෙනවද නෑ අනිත් අය ගාව නැතුව තියෙන තර මේ වගේ පොත්වල පැහැදිලි කරලා දෙන යම් මට්ටමකට සියල්ලම නැතත් දැන් මේ තියෙන්නේ ඊළඟ සූත්‍රය අපි ඒක එතෙන් ආවම කතා කරමු හරි ඊට පස්ව දැන් මේ සූත්‍රයේ අර්ථය අපි කතා කරලා ඉවර කරලා දැන් මේ සූත්‍රයේ වෘතිය කියලා කියන දෙවෙනි කොටස වෘතිය කියලා කියන්නේ මේ සූත්‍රයේ පැහැදිලි කිරීම ඒ කොටසයි කියන්න යන්නේ ඒකත් එහෙමනම් කියමු බලන්න කවුද ඊළඟට මේ මෙරුන් පාටින් තියෙන්නේ රූප සිද්ධි කොටස අස්මා
ආනන්ද
සතිය ඊට උඩ මෙරුන් පාට මේ මෙතන ඉඳන් යෝකෝචි
අක්ඛරේ
ස්වේව එතකොට අපි අර කියපු අර්ථයම සූත්‍රයෙන් කියවුණු කරුණ සූත්‍රයෙන් කෙටියෙන් කියවුණු කරුණ තව පැහැදිලි කරනවා වෘතිය. අපි මේ කොටසට කියන්නේ වෘති. පාලියෙන් නම් වෘති. මොකද්ද ඒකේ කියවෙන්නේ? යෝකෝචි ඔහො ඔව් මේක විස්තර කරලා තියෙනවා මේ ටීකාවෙත් එනවා විස්තරේ කොහොමද මේ තියෙන අභිධෙය්‍ය කියලා මෙතනින් අදහස් කරන්නෙම මේ ව්‍යාකරණයෙන් දැනගන්න ව්‍යාකරණයේ තියෙන පද සහ අක්ෂර එතකොට මේ ව්‍යාකරණයේ තියෙන පද අක්ෂර ආදී ඒ දේවල් වල ප්‍රයෝජනය දක්වන්නා වූ වාක්‍ය කියන එක තමයි අභිධෙය ප්‍රයෝජන වාක්‍යම් කියලා කිව්වේ ඒ ඉදං අභිධෙය ප්‍රයෝජන වාක්‍යම් උච්චති ඉදං මේ අභිධෙය ප්‍රයෝජන වාක්‍යම් මේ අක්ෂර පද සංඛ්‍යාත ව්‍යාකරණ කොටස්වල ඇති ප්‍රයෝජනය දක්වන්නා වූ වාක්‍ය උච්චතේ කියනු ලැබේ. ඉස්සරහ ඊළඟ ඒ දැන් කිව්වේ ඒ සූත්‍රය. ඒ සූත්‍රය ගැන තමයි මේක. පුළුවන් පුළුවන් නෑ නෑ ව්‍යාකරණීය විතරක් නෙවෙයි ඒ විදිහට පසු කාලෙක ಗುಣ අලංකාර ආස්ම උගතන. එතන එක සූත්‍රයක් කතා කරන්න වැහෙන කාලයක් කියයි. මේ එනෙන් ඇවිල්ලා තියෙනවා. ඒ ෂඩාකාරී සියල්ලම සමහර කතා වෙන්නේ නැහැ. නමුත් ඒ පද සම්බන්ධ ආදිය ගැන බොහෝ සෙයින්ම කියනවා. ඒතකොට ඒ පද ගලපලා කියන්න ඕන විදිය ඒක නිසානේ අර කිව්වේ ඒක වාක්‍යතාවයේ යෝජනා කියන එක වාක්‍යයක් වශයෙන් යොදලා කියන විදිය. ඒක අටුවාවල බොහෝ සෙයින්ම කියනවා. මේ ගාථාවල එහෙමනම් විශේෂයෙන්ම කියනවා මේ ටික මේ විදියට පද සම්බන්ධ කරගෙන අර්ථ කියන්න. හරි අපි මේ ටික කියාගෙන යමු. එහෙමනම් යෝකෝචි ලෝකීය ලෝකුත්තරාදි බෙහෙදෝ වචනත්තෝ යම්කිසි ලෞකික ලෝකෝත්තර ආදී ප්‍රභේද ඇති වචනාර්ථයක් වේද සෝ සබ්බෝ ඒ සියලුම වචනාර්ථය අක්කරේහි ඒව සංඥායති අකුරු වලින්ම දැනගනු ලැබේ සිතිල ධනිතාදී අක්කර විපත්තියන්හි සිතිල ධනිත කියලා මේ කියන්නේ සිතිල කියලා කියන්නේ ඉහිල් ආකාරයෙන් උසුරු වෙන අල්ප ප්‍රාණ අක්ෂර වලට කියන නම සිතිල අල්ප ප්‍රාණ සිංහලෙන් නම් අල්ප ප්‍රාණ ධනිත උච්චාරණය කරන එක ගැන තමයි මෙතන විශේෂයෙන් කියන්නේ. ඔව් ලියන එක නම් දැන් ලිංගුවම සමහරට මැකිලත් යනවනේ අර එහෙම උනත් අර නක්‍රාන්ති අක්කරණ කියන එකට ගැලපෙන්නේ නැතුව යනවනේ. කවුරු හරි මැකුවොත් එහෙම ඉතින් ක්ෂය වෙලා යනවා ලියපු එක. නේද? එහෙම නෙවෙයි මේ කියන්නේ උච්ච කියවෙන එක ගැනයි. එතකොට මේ සිතිල ධනිත කියන ප්‍රභේද සිතිල කියන්නේ අල්ප ප්‍රාණ ධනිත කියන්නේ මහ ප්‍රාණ මේ ආදී අක්ෂර විපත්තියන්හි අක්ෂර විපත්තියක් ඇති කල්හි ඒ කියන්නේ අකුරු වල වැරද්දක් තිබුණත් අකුරු විපත්තියක් තිබුණත් අත්තස්ස දුන්නයතා හෝති අර්ථයාගේ දුන්නයතාවය ඒ කියන්නේ අර්ථය නොමනා පැමිණවීමක් එහෙම නැත්නම් අර්ථය වැරදියට දැන ගැනීමක් වෙනවා අර්ථය වැරදියට තමයි අර්ථය වෙත පැමිණෙන්නේ කියන්නේ අර්ථය වරදිනවා කියන එකයි කිතිම තියෙන්නේ පැහැදිලි නේද තස්මා අක්කර කෝසල්ලං ඒ නිසා අක්ෂරවල තියෙන කුසලතාවය බුද්ධ වචනේසු බහූපකාරං බුද්ධ වචනයෙහි බුද්ධ වචනයන්හි බොහෝ උපකාරයි මේ අක්ෂර පිළිබඳ දැනීම එත්ත මෙහිදී පදානිපි පදද පදත් අක්කර සන්නිපාත රූපත්තා අක්ෂරවල එකතු වීමෙන් හැදෙන රූප නිසා රූප බැවින් අක්කරේසු ඒව සංගයි හන්ති අක්ෂරවලම සංග්‍රහ කරනු ලැබේ. කෙටියෙන්ම කියන්නේ මෙතන මොකද්ද කලින් අපි කියපු කරුණම තමයි ඊට අමතරව දැන් මෙතන කියවෙන්නේ අකුරු වැරදුනොත් අර්ථය වර්ධිනවා නේද කොහොමද එහෙම තැන්ක් ඕ රතෝ කියලා මහ ප්‍රාණ තයන්නින් ලියන්න ඕන එක ඒ රතය එතකොට අල්ප ප්‍රාණ තයන්න දෙන්නොත් එහෙම රතෝ කියලා නේද එතකොට ඇලුණු කියන අර්ථයක් වෙන අර්ථයක් ඉතින් ඒ වගේ වර්ධින් තැන් ගොඩක් තියෙනවා අත්ත කියලා අල්ප ප්‍රාණව ලිව්වොත් ආත්මය අත්ත මහ ප්‍රාණව ලිව්වොත් අර්ථය මේ වගේ ගොඩක් තැන්වල වෙනස් වෙන තැන් තියෙනවා ඒ නිසා මේ අකුරු පිළිබඳ දැනීම ගොඩක් වැදගත් බුද්ධ වචනයේ අර්ථ නිවැරදිව දැන ගැනීමට ඊට පසුව ගාථාවක් කියනවා ඒ ටික කියමු කීවා නේද ඒ ටික මේ ටික ගලපලා කියන විදිය මේ ටීකාවේ විස්තර කරලා තියෙන විදිය ඒකත් අපි මෙතන සටහනක් දැම්මේ මේ පද ගැලපීම පුරාණයේ කරලා තියෙන අනුපිළිවෙලක් දැනගන්න ඕන නිසා මේ පේනවා ඇති තස්මා කාරණා ඒ කාරණාවෙන් ඒ හේතුවෙන් කියන එකයි. ඊළඟට තියෙන්නේ මේ මෙතන තියෙන වචනය හිතත්තිකෝ, මේ දෙවෙනියට යොදලා තියෙන පේන වැටි හිතත්තිකෝ කියන වචනය මේ උක්ත කර්තෘ පදය මුලට අරගෙන තමයි ඊළඟට වචනය පැහැදිලි කරලා තියෙන්නේ. ඒ පදය ගාථාවේ නම් තියෙන්නේ මෙතන හතරවෙනිය. හැබැයි අර්ථ කියද්දි මුලට අරගෙන තියෙනවා. මොකද්ද ඒකේ තේරුම? සාසන අධිගම ලක්ෂණේන හිතේන අත්තිකෝ තං හිතං පත්ථයමානෝ පුද්ගලෝ කියලයි. ඒ කියන්නේ සාසනයෙන් සාසනයේ අධිගම ලක්ෂණ ය නම් වූ හිතයෙන් කියම කිව්වොත් මේ ශාසනයෙන් බලාපොරොත්තු වෙන මාර්ග ඥාන ඵල ඥාන කියන යහපත බලාපොරොත්තු වෙන කෙනා මේ ශාසනයේ අධිගම බලාපොරොත්තු වෙන කෙනා, එහෙම නැත්නම් ඒ යහපත ප්‍රාර්ථනා කරන පුද්ගලයා කියන එක තමයි හිතත්තිකෝ කියලා කියන්නේ. හිතේන අත්තිකෝ හිතත්තිකෝ එහෙමයි අදිසකසින්. ඒ ශාසනයෙන් දියුණුවක් බලාපොරොත්තු වෙන පුද්ගලයා උට්ටානාදීහි පංචහි ඒක විස්තර කරනවා. ඒ ටික තියෙන්නේ කොහෙද? මෙන්න මෙතන. ඒ වුණාට ටීකාවේ ටික පැහැදිලි කරන්නේ තුන්වෙනියට. එනවා ඇති මේ පද ගැළපීම. උට්ටාන, උපට්ඨාන, සුස්සූසා, පාරිචරියා, සක්කච්ච, සිප්ප, උග්ඝාන සංඛාතේහි පංචහි කාරණේ. අපි ඒ ටික පසුව විස්තර කරනවා. උට්ටාන, උපට්ඨාන, සුස්සූසා, පාරිචරියා, සක්කච්ච, සිප්ප, සකසා සිල්ප පිළිගැනීම. එහෙම නැත්නම් සක්කච්ච, සිප්ප, උග්ඝාන කියන පංචහි කාරණේහි කරුණු පහෙන් ඊට පසුව තියනනේ සම්මා උපට්ඨහං කියලා පාඩය. සම්මා උපට්ඨහං ඒක විස්තර කරනවා කොහොමද? ඔව්, ගරුම් පදයේ ඊළඟට එන්නේ ගරුම් ආච තමන්ගේ ගුරුවරයාට සම්මා උපට්ඨහං. ඊගේ තේරුම අකසා උපස්ථාන කරමින් අක්කර කෝසල්ලං. ඒ කියන්නේ අක්කරේසු පටුතර ඥාන සංඛාත කෝසල්ලං. ඒකට අක්ෂර පිළිබඳව පටුතර එහෙම නැත්නම් පුලුල් ඥානය නම් වූ කුසලතාවය සම්පාදෙය්‍ය නිපදවා ගන්නේය ඇති කරගන්නේය කියන එක තමයි ගාථාවේ තේරුම. ඒක කෙටිම තේරුම මොකද්ද? ඒ නිසා මෙන්න මේ බුද්ධ වචනයේ කුසලතාවයක් ඇති කරගෙන මේ ශාසනයෙන් ඵල ප්‍රයෝජන ලබන්න බලාපොරොත්තු වෙන කෙනා උට්ටාන උපට්ඨාන ආදී ඒ කරුණු පහෙන් ගුරුවරයාට මනාව උපස්ථාන කරමින් මේ අකුරු පිළිබඳ කුසලතාවය සම්පාදනය කරගන්නේය කියන එකයි තේරුම. ඒ කියන්නේ මේ ගුරු ඇසුරේ හොඳට ඒ අවශ්‍ය දැනීම ඇති කරගන්න කියන එකයි කියන්නේ. කොහෙද මේ උට්ටාන උපට්ඨාන ආදී මේ කරුණු පහ තියෙන්නේ? දන්න කෙනෙක් කියමු බලන්න, මතක නම් කාට හරි. පවර චිත්තායස්ම හැර දන්නේ ඥානෝපමායස්මත් දන්නේ. කොහෙද මේ ටික ඇත්තේ? රේවතාස්ම මතකද? එන තැනත් පින්නලාම කිව්වම හොඳයිනේ නේද? එතකොට ශ්‍රද්ධාව විශ්වාසය ඇති වෙන්නත් නේ. එනවාද? කොහෙද මේ තියෙන්නේ? සිංහල සූත්‍රය කියමු බලන්න මේ පාඩයත් අසපාසන සිංගාල සූත්‍රයේ උදීගණිකාවේ එතකොට එතනම අට කතාවේ ඒ ටික පැහැදිලි කරලා තියෙනවා එකින් එක. ඒ තියෙන විදිය තමයි අපි මේ එකතු කරලා තියෙන්නේ අටුවා පාඩය. ඒ ටිකත් කියමු කවුරු හරි පොඩ්ඩක් පටන් ගන්න පළවෙනි එක විතරක් උරු වෙන්නත් එක්ක නේද? පුට්ටහානීන කියලා මේ කිව්වේ ආසනයෙන් නැගිටීමෙන් අතවැසියා විසින් ගුරුවරයාව දුරින්ම එන ගුරුවරයාව දැකලා ආසනයෙන් නැගිටලා පෙරගමන් කරලා අතින් ඒ ගුරුවරයාගේ අතේ මොනවා හරි දේවල් තියෙනවා නම් ඒ භාණ්ඩ අරගෙන ආසනයක් අනවලා වඩා හිඳුවලා විජිනිපත් සැලීම් පාදෝවණී කිරීම් පාද මක්කන කියලා මේ කියන්නේ තෙල් ගෑම් ආදිය මේ කියන වත් පිළිවෙත් කරන්න ඕන. ඒ සඳහා තමයි උත්ථානේන කියලා මේ කිව්වේ. උපට්ඨානේන කියලා කිව්වේ දිවසස්ස තික්කත්තුම් උපට්ඨාන ගමනේන දවසකට තුන් වතාවක් උපස්ථානයට යාමෙන්. ශිල්ප ඉගෙන ගන්න කාලෙදි නම් අනිවාර්යෙන්ම යා යුතුයි කියලායි මේ කියන්නේ. ඊපස්සේ සුසුසහ ඊළඟට කියන්නේ සුසුසාය කියලා කියන්නේ සද්දහිත්වා සවනීන ඇදහීමෙන් ඇසීමෙන් බොහොම ගරුත්වයෙන් මේ කියන දේවල් අහගෙන ඉන්න ඕන. හරියට අදහන්නේ නැතුව විශ්වාස කරන්නේ නැතුව අහන කෙනා විශේෂයක් ලබන්නේ නැහැ. ඒ කියන්නේ දෙනීමේ දියුණුවක් ලබන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. පාරිචර්යාය කියලා කිව්වේ සෙසු කුඩා වත් පිළිවෙත් කුඩා උපස්ථාන කිරීම කියන එකයි. අතවැසියා විසින් ගුරුවරයාට අතවැසියා විසින් උදේම නැගිටලා ගුරුවරයාට මුවදවන පැන් දැහැටි ආදිය දීලා දානි වළඳන වේලාවේදී පැන් අරගෙන ඒ එළවි පැන් ආදිය එළවීම් කරලා වන්දනා කරලා යන්න ඕන. කිලිටි වස්ත්‍ර ආදිය තියෙනවා නම් හොදන්න. හවස පැන් පහසු වීම සඳහා පැන් එලවන්න ඕන. අපහසු කාලයේදී කියන්නේ අසනීපාදිය තියෙන කාලෙක උපස්ථාන කරන්න. පැවිදි කෙනෙකු විසිනුදු සියලු අතවැසිවත් කළ යුතුයි. මේ සඳහා තමයි පාරිචර්යාය කියලා කිව්වේ. කියන්නේ වත් පිළිවෙත් කිරීමෙන් කියන එකයි තියෙන්නේ. සක්කච්ඡං සිප්ප පටිග්ගහණේන කියලා කිව්වේ මොකක්ද? සකසලා පිළිගැනීම කියලා කියන්නේ මොකක්ද? සකසලා පිළිගැනීම නම් ටිකක් ඉගෙනගෙන බොහෝ වාරයක් සජ්ජායනා කිරීමයි. මේ කියන්නේ මොකක්ද? ගුරුවරයා කියන දේ ටිකක් වුණාට ඉතිරි කොටස තමන් හොඳට ප්‍රගුණ කරගන්න ඕන කියන එකයි මේ කියන්නේ. එහෙම නැත්නම් අද කියලා දුන්නේ දීලා නවත්තපු තැන කොතනද ඊළඟ දවසේ මතක නැත්නම් ඒක සක්කච්ඡ සිප්ප පටිග්ගහණේ නෙවෙයි නේද? ඒ නිසා ඒ ගුරුවරයා යම් න්‍යායක් පෙන්නනවා නම් ඒක තමන් ඊට වඩා හොඳට ඉතිරි කොටස ප්‍රගුණ කරගන්න ඕනේ. ඒක තමයි සක්කච්ඡ සිප්ප පටිග්ගහණ කියලා කියන්නේ. ඒක පදම්පී විසුද්ධමේව ගහිතබ්බා. ඉතින් මේ එක පදයක් වුණත් හොඳටම පිරිසිදුව ඒක ඉගෙන ගන්න ඕන. දැන් දවසකට ඉගෙන ගන්න එක ගාතාවක් වෙන්න පුළුවන්. ඒක හැබැයි හොඳටම ඉගෙන ගන්න කියන එකයි මේ තේරුම. මේ කරුණුත් එතකොට දැනගෙන තියෙන්න ඕන නේද? හරි. මේ කරුණු පහ අඩුම තියෙන තැන හරි සටහනක් දාලා තියාගන්න. කවුරු හරි අහුවොත්. මතක තියෙන්න ඕන කරුණු පහවත් නේද? කරුණු පහවත් මතක තියාගන්න. එතකොට අපි මේ ෂඩාකාරය සම්බන්ධව තව සකස් කරපු සටහනක් තියෙනවා. ඒක පිරිසට පසුව බලා ගන්න පුළුවන්. දැන් ඒ ඔක්කොම අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ අවශ්‍ය විස්තර ගොඩාක් කියවෙනවා. ඒ ටික පසුව බලලා තියා ගන්න. මේ කෙනකේ අර්ථ ඒත් එක්කම ෂඩාකාරය කියද්දී සූත්‍රයේ කොටස් කොහොමද දැනගන්නේ මේ සූත්‍රය වෘත්ති ආදී වශයෙන්. ඒත් එක්කම දැන් මේකේදී අපි සූත්‍රවල වර්ග කියනවා. මේ වර්ගයේ සූත්‍ර තියෙනවා කියලා. කොහොමද සංඥා සූත්‍ර, පරිභාෂා සූත්‍ර, විදි සූත්‍ර, නියම සූත්‍ර, අතිදේශ සූත්‍ර, අධිකාර සූත්‍ර කියලා. මේ එකිනෙකක් මොනවද කියලා මේ විදිහේ විස්තර කිරීමක් තියෙනවා. එතකොට ඒ ගැන විස්තරේකුත් එමෙයිට පසුව කතා කර ගන්න. කවුරු හරි ඒ ටික විස්තර කරලා දුන්නත් කමක් නැහැ. මේ ටික අපෑදින කෙනෙක් ඉන්නවා නම් මේ සටහන අපි මේකේ දාලා යනවා. අරන් බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔන්න සංඥා විධානය පටන් ගන්න. ඒ කියන්නේ මේ ව්‍යාකරණයේදී අපි පාවිච්චි කරන සංඥා. සංඥා කියලා කියන්නේ නම්. අපි කියනවානේ අක්ෂර කියලා නම් තියෙනවා, දීර්ඝ අකුරු කියලා නම් තියෙනවා, කෙටි අකුරු, ওই විදිහේ නම් තියෙනවානේ. අන්න ඒ වටික තමයි ඊළඟට පැහැදිලි කරන්න යන්නේ. අත්ථ ආදෝතාව සද්ද ලක්ෂණී වෝහාර විඤ්ඤාපනත්තං සංඥා විධානං ආරභීයතේ. තත්ථ මේ ග්‍රන්ථයෙහි ආදෝ මුලින්ම තාව පළමු කොට සද්ද ලක්ෂණී මේ ව්‍යාකරණයෙහි වෝහාර විඤ්ඤාපනත්තං ව්‍යවහාර දැනගැනීම පිණිස දැන්වීම පිණිස සංඥා විධානං ආරභීයති. සංඥා විධානය එහෙම නැත්නම් මේ නම් ටික විධාන කිරීම ආරම්භනු ලැබේ. කෙටියෙන්ම මේ කියන්නේ මොකක්ද? මේ ව්‍යාකරණයේදී ඒ පහසුවෙන් කරුණු තේරුම් ගැනීම සඳහා අපි මේ ඉස්සල්ලාම අකුරු කියන්නේ මොනවද, දීර්ඝ අකුරු කියන්නේ මොනවද, කෙටි අකුරු කියන්නේ මොනවද ආදී මේ විස්තර ටික කතා කරන්න ආරම්භ කරනවා කියන එකයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට දෙවෙනි සූත්‍රය කියන්න තියෙන්නේ. පිරිසට විවේකයක් අවශ්‍යද? කොහොමද? අවශ්‍ය නම් විනාඩි 5ක වගේ විවේකයකින් පසුව ඊටු ටික අපිට කතා කරන්න පුළුවන්. කොහොමද? විනාඩි 5කින් විතර වගේ. හොඳයි. යන විදිය හොඳයි. හරි නේද? අපි බලාගෙන යමු. දෙවෙනි සූත්‍රය කවුද කියන්නේ? සංඥා සූත්‍රයක් කියලා කියන්නේ නමක් දෙන සූත්‍රයක් කියන එකයි තේරුම. නම් දෙන සූත්‍රයක්. ඒකට මේ අක්ෂර සංඥා කියන එකේ තේරුම අකුරු කියන නම දෙන සූත්‍රය. මේවා තමයි අකුරු කියන්නේ කියලා නම් දෙන සූත්‍රය තමයි අක්ෂර සංඥා. මේක පාලිය නම් අක්කර සංඥා. අක්කර සංඥා සූත්‍රය. ඒකට ඊට පසුව මේ සූත්‍රයට අදාළව පද බෙදීම් ආදිය කච්චායන වර්ණනාවගේ පොත්වල කියලා තියෙන විදිය මේ තියෙනවා. අක්කරා ඉති ඒකං පදං, අපි ඉති ඒකං පදං, ආදයෝති ඒකං පදං, ඒක චත්තාවී සම්ති ඒකං පදං. ඔය විදියට අක්ෂර යනුද, අපි යනුද, ආදයෝ යනුද, ඒක චත්තාවී සං යනුද, පදයෝය මෙහි පද හතරකි. ඒ විදිහට තමයි කියන්නේ. කොට කොහොමද අපි මේකේ අර්ථ කියන්නේ? අක්ෂරයෝ අකාර ආදී වූ අක්ෂරයෝ 41 කියන එක තමයි තේරුම. ආදයෝ කියන එකේ අර්ථ අපි කියන්නේ අකාර ආදී වූ කියන. ඒ වගේ නිරුක්ති පසුව කතා කරනවා කොහොමද? අකාරය මුල් කොට ඇත්තේ යමකටද? ඒට කියනවා ආදයෝ මුල් කොට ඇත්තාහු කියන එකයි. අ ආදී යේ සම්තේ ආදයෝ. අකාරය මුල ඇත්තේ යම් කාණ්ඩයකටද? අකුරු කණ්ඩායමකටද? ඒකට අපි කියනවා ආදයෝ. එතකොට කෙටියෙන් මේ ටිකේ තේරුම අයන්නෙන් පටන් ගන්න අකුරු අයන්නෙන් පටන් ගන්න 41 දෙනාට අපි කියනවා අකුරු කියලා. කවුද ඒ 41 දෙනා? එතකොට ඊට පසුව අර සම්බන්ධෝ පදං කේල කියලා ඒ කියපු විදිහට ඒ සම්බන්ධය ගැනත් මෙතන ඊළඟට කියලා තියෙනවා. මොකද්ද? ඇයි මේ සූත්‍රය මෙතන දැක්වුවේ? අක්කරේහි කාරං ඉති ඒවං ආදීසු අක්කරානාම කතමීති සන්දේහෝ ජායේ තං නිවක්ත නත්තං ඉදං උච්චතේ. මොකද්ද මේ කියන්නේ? පසුව සූත්‍රයක් එනවා අක්කරේහි කාරං කියලා. අකුරු වලින් පසුව කාර කියන කොටස එකතු කරලා අපි අකාර, ඉකාර, උකාර ඒ විදිහ පද හදාගන්නවා. ඒ සූත්‍රයෙන් කියන්නේ අකුරු වලින් පසුව තමයි මේ කාර කියන කොටස එකතු කරන්නේ. එතකොට අකුරු කියන්නේ මොනවද? එතකොට කියලා ප්‍රශ්නයක් එනවා. මේක දන්නේ නැත්නම් මෙන්න මේ 41 දෙනා තමයි අකුරු කියන්නේ කියලා හඳුන්වලා දීලා තිබ්බේ නැත්නම් අර සූත්‍රය කියද්දි මොනවද මේ අකුරු කියන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. සන්දේහය සැකයක් ඇති වෙනවා. අන්න ඒක වළක්වන්න තමයි අනිවත්ත නැත්නම් මේ සැකය ඇතිවීම වළක්වන්න තමයි මේ 41 දිනා තමයි අකුරු කියලා කියන්නේ කියලා මුලින්ම නම් කරන්නේ. පැහැදිලිද? නිහඬ නිසා පැහැදිලි කියලා හිතෙනවා. හරි. ඊට පසුව විස්තර කරන ඔන්න වෘත්ති කොහොමද? අක්කරා අපි ආදයෝ ඒක චත්තාරිසං ඒ ටික කලින් අපි කිව්වා. එතකොට අකාරයෙන් පටන් ගන්නා වූ අක්ෂරයෝ 41 කි තේචකෝ ඒ අකුරුද වනාහි ගින වචනානුරූපා බුද්ධ වචනයට අනුරූප වූවාහු අකාරාදයෝ නිග්‍රහිත අන්තා අකාරයෙන් පටන් ගන්න නිග්‍රහිතයෙන් කෙලවර වෙන ඒක චත්තාලීස මත්තා වන්නා 41ක් පමණ වර්ණයෝ එහෙම නැත්නම් අකුරු පච්චේකං අක්කරානාම හොಂತಿ වෙන වෙනම අකුරු කියලා හඳුනනවා. අපි මේ එකිනෙකකටත් වෙන වෙනම අකුරු කියලා හඳුනනවා. තන් යතහ ඒ මෙසේය. ඊට පස්සේ දැන් අර කියපු විදිහට අනුපිළිවෙලට අපි මේ ටික කියනවා. කොහොමද? එනවා ඇති මේ ටිකේතොට මේ මුලින්ම තියෙන අට මේවා හුරුයි. අපි ඉස්සරහට මේ ටික වෙන් කර ගන්නවා මේ විදියට. දැම්ම වෙන් කරේ පහසුවෙන් ඒ ටික මතක තියා ගන්නත් ලේසි නිසා මේ විදියට කොටස් වලට බෙදෙනවා. ආ ඊ උ ඒ ඕ ඊට පසුව පහක් තියෙනවා. කොහොමද මේ ටික කියන්නේ? ක හ ග ඝ ම මේ අකුරු මොකද්ද? මොකද්ද? එිනව අඩුයිද? මොකක්ද කියන්නේ? ආනන්දයස්ම කැටි දීප් ඔය වච අකුරක් උච්චාරණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. කොහොමද? ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ නම් සංගත කොහොමද? ඕපන් සවුන්ඩ් ක්ලෝස්ඩ් සවුන්ඩ් කිය. ඒ කියන්නේ කට ඇරලා කියන අවස්ථාව සහ කට මදක් වහලා කියන ශබ්දය. about කියන තැන්වල about කියන තැන්වලයි but කියන තැන්වලයි මේ එකම ශබ්දය දෙවිදියකට ඇහෙනවනේ. අ කියන ශබ්ද දෙකක් නේ. සිංහලෙත් ඒක තියෙනවා. මම කියලා කියද්දී ඔය දෙකම කියවෙන්නේ එක විදියටද? මම කියලා නෙවෙයි කියන්නේ. මම මම නේද? ඒ වගේ දැන් ඒක ගැන අපි ඉස්සරහට කතා කරනවා. වෙනම මාතෘකාවක් එනවා ඒ ගැන කතා කරලා. ඊට මේක අපි එතනදීම කතා කරමු. දැන් මේ කොට කියලා මම ඉස්සල්ලාම නේද? දේවතාස්ම සුභාවිතය එහෙන්නේ යන පුරුදු වෙන්න නේද? මේ අකුරේ ඇයි අපිට භාවිත එච්චර හුරු නැත්තේ කියවන්න? මේ අකුරේ හල් අකුර විතරයි වචනවල යෙදින්නේ. ඒකත් දැන් සිංහලයේ බොහෝ සෙයින්ම මේකේ හල් අකුර වෙනුවට බිඳුව ලියන්නේ. අතරම ශබ්ද දෙකක්. එකම ශබ්දය නෙවෙයි. නමුත් ආසන්න නිසා බිඳුව තමයි වැඩිපුර ලියන්නේ. දැන් ඉස්සර පැරණි බෝඩ් දැක්කොත් එහෙම මේ ලංකා බැංකුව ලංකා තෙල් සංස්ථාව හරි එහෙම තියෙන ඒ වගේ තියෙන්නේ මේ මේ අකුර. කොහොමද තියෙන්නේ? මෙහෙම තියෙන්නේ. ආ ඒක. ඔව්. දැන් නම් මේක ලියන්නේ නැහැ නේද? ඔව් නිකහිතේ වර්ගාන්ත ආදීශයක් කියලා ඉතේනේ මේක. නිගහිතව තියෙන ඉදිවා දෙන්න පුළුවන්. එන්න සංඝ කියන වගේ තැනක. ඔව් ඒකෙත් එහෙම තමයි. සංඝ කියදී ඒත් ඒ වගේ තමයි. ඔව් ඔව් සංඝෝසෙයි මේ වගේ තැනක සං උපසර්ගයටනේ. ඒක උපසර්ගයේ සං ඒ වගේ තැන්වල. එතකොට නිගහිතයට කියන බිඳුවට මේ අකුර ආදේශ වෙනවානේ පිටුපසින් අපි ඒව ගැන පසුව කතා කරනවා. එතකොට අකුරු දෙකේ ඇත්තටම ශබ්ද දෙක පොඩි වෙනසක් තියෙනවා. නමුත් භෝසින් ආසන්න නිසා අපි මේ විදියට ලියන්නේ නැතුව දැන් ලියන්නේ. මොමන් මේ අකුර අපිට හුරු නැත්තේ දැන් විභාරයේ නැතිකම ඒ වගේම මේකේ හල් අකුර හැර වෙන ඒ ස්වරයක් එක්ක මිශ්‍ර වුණ අවස්ථාව සිංහලෙන් යෙදෙන්නෙම නැහැ. ඒ බ්‍රහ්ම භාෂාවේ යෙදෙනව ගොඩක් නේ. මේ විදිහට කියලාගෙන නේද? බ්‍රහ්ම භාෂාවේදී මේ අකුර යෙදෙනවා කොහොමද? කොම්බුවකුත් එක්ක මේක යෙදෙනවා කොහොමද? සිංහලේ මෙහෙම වචන නැහැ හොඳ වෙලාවට. නේද? ඉතාලියෙත් නැහැ. පාලි භාෂාවේ හල් අකුර විතරයි තියෙන්නේ. එතකොට ආලියද? ඒත් බොහෝ සෙයින් එහෙම තමයි අපි. සංඝ වගේ තැන්. ඔව්. ඔතේ තැන්වල ඉතින් කොහොම තිබුණත් වරදක් නැහැ. දැන් බුරුම පොත්වල බොහෝ සෙයින්ම තියෙන්නේ නිග්‍රහිතව දැකලා ඇති. බුරුම පොත්වල සංඝ කියන එක ලියන්නේ අපි සංඝ කියලා ලියන විදිහට නෙවෙයි. මේ අකුරෙන් නෙවෙයි ලියන්නේ බුරුමේ. ඒ මොකද මේ අකුරාව උච්චාරණය වෙනස් වෙනවා. එහෙම සිංහ වගේ උච්චාරණය වෙන්නේ. මේ අකුරාව. ඒ නිසා බුරුම පොත්වල බිඳුවෙන් තමයි දාලා තියෙන්නේ. එතකොට හරියට උච්චාරණය වෙනවා. එහෙම නේද? ඒ නිසා ඒක බිඳුව තිබුණා කියලා වරදක් නැහැ. ඔව් එතකොට න කියලා න ශබ්දේ න ඒක විවෘත ශබ්දය න සංගත ශබ්දය න ඒක අහලා කියවලා ටිකක් පුරුදු කරගන්න හරි එතකොට ඉතිරි අකුරුත් ඒ විදිහට මේ අනුපිළිවෙලේතට හැමෝටම හුරුයි මොකද සිංහල භාෂාවෙත් ওই විදිහම තමයි වෙනසකට තියෙන්නේ අපේ මේ අකුරු වලට පසුව තව සංඥක අකුරුත් අගට එකතු වෙලා තියෙනවා නේද මේ අකුරු ඔය අකුරු ටික සිංහලේ තියෙනවනේ ඔය දැන් දාපු අකුරු ටික. ඒත් පාලියේ ඒ ටික නැහැ. ඒක තමයි මේ ටිකේ වෙනස. මේ පාට තියෙන ටික සිංහලයේ ඊට අමතරව තියෙනවා. ඊට අමතරව ස්වරවලත් සිංහලයේ වෙනස්කම් තියෙනවා. ඒ ඔක්කොම අපි ලියන්නේ නැහැ. නැත්තම් සිංහල පාඩමක් වෙනවා. ඒ ශබ්ද පාලියේ නැහැ. නේද? අයි අව ශබ්ද පාලියේ නැහැ. එතකොට මේ තියෙන අකුරු එහෙම නැත්නම් අනුපිළිවෙල මේ තියෙන ටික ඒ විදියමයි පාලිය. සිංහලේ වගේමයි. එතකොට යරලව සහල අම් යරලව දැන් මේවා එතකොට ය ර ල ව ස හ ල අම් නේද? අපි මේවා කියවද්දී එක්ක ඔක්කොම විවෘත ක්‍රමයකට කියවන්න ඕන නැත්නම් සංෘතව කියවෙන්න ඕන නේද? ඒක ගැන ඉස්සරහට අපි කතා කරනවා විවෘත සංගත වේදය. එහෙනම් අමතර කරුණු ටික කතා කරන්න පුළුවන්. අර මෙන්න මේ විදිහට මේ කියපු 41ක් වූ වර්ණයන් අපි කියනවා අක්ෂර කියලා. සිංහලෙන් නම් සුද්ධ සිංහල වචනය අපුරු අක්ෂර කියන්නේ එතකොට සංස්කෘත ගුරු සිංහල වචනේ. පාලි වචනේ අක්කර පසු අපහු විස්තරයක් තියෙනවා මේකේ අර්ථ පැහැදිලි කරනවා. තව මොකක්ද? නක්කරන්තීති අක්කර අ ආදී යේ සන්තේ ආදය කියලා මේ විදිහට ඒ පද විස්තර කරනවා රූප සිද්ධි. අර කලින් අපි විස්තර කළා මේ ටික ක්ෂය නොවන්නේ නුයි අක්ෂර නම් වේ. අකාරය මුලින් සිටින්නේ යම් අකුරු කණ්ඩායමකටද ඒ අයට අපි නමක් කියනවා ආදයෝ කියලා. අ ආදී යේ සංතේ ආදයෝ. ඊට පසුව තව වැදගත් කාරණාවක් කියනවා අකාර ආදීනං අනුක්කමෝ පන ඒසෝ ඨානාදී කම සම්නිසිතෝ. ඒසෝපන අකාරාදීනං අනුක්කමෝ. මේ අකාර ආදී තියෙන අනුපිළිවෙල ඨානාදී කම සම්නිසිතෝ. ඨාන ඒ කියන්නේ ඨාන කියලා කියන්නේ අකුරු උපදින තැන කියන එකයි. ඒ අකුරු උපදින තැන්වල තියෙන අනුපිළිවෙල ඇසුරු කරගෙන තමයි මේ අකුරුවල අනුපිළිවෙල හැදිලා තියෙන්නේ. අකුරු නැත්තම් කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඕ යන්න මුලින් කියන්නේ නැතුව අයන්නම මුලින් කිව්වේ? උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ තමයි දැන් මේ කියන්න යන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඇයි එහෙම මේ කියන්නේ? ඊට පසුව මොකක්ද මේ කියන්නේ? තථාහි එසේමය ඨාන කරන ප්‍රයතනෙහි වන්නා ජායන්තේ. මේ ඨාන කරන ප්‍රයතන කියන දේවල් වලින් තමයි අකුරු උපදින්නේ. ඨාන කියලා කියන්නේ අකුරු උපදින තැන. කරන කියලා කියන්නේ ඒ උපදින්නට උදව් වෙන ශරීර අවයවය. දිව මැද හරි දිව අග හරි ඒ වගේ ඒ ටික විතරම නෙවෙයි අපි ඉස්සරහට කතා කරන්නේ. ප්‍රයතන කියලා කියන්නේ ඒ උත්සාහය කියන එකයි. ඒකේතොට කොටස් වලට බෙදෙනවා. අපි ඉස්සරහට විස්තර කරනවා කොහොමද ඒ ටික කියලා. සංෘත විවෘත පුට්ඨ ඊ සම්පුට්ඨ කියලා ප්‍රයතන හතරයි. ඨාන කරන යන්ගේ සංෘතය වීම, ඒ කියන්නේ ලං වීම, ඨාන කරන දෙන්නා විවෘත වීම, ඨාන කරන දෙන්නා මදක් පැහැසීම සහ ඨාන කරන දෙන්නා හොඳින් පැහැසීම කියන මෙන්න මේ හතරට තමයි ප්‍රයතන කියලා කියන්නේ. එතකොට ඒ ක්‍රම හතරෙන් ශබ්ද වෙනස් වෙනවා. අපි උදාහරණයක් ඉස්සරහට කතා කරමු. එතකොට පැහැදිලි වෙයි. එතකොට මේ අකුරු උපදීම සම්බන්ධ කාරණාවේදී ඨාන හයක් තියෙනවා. අකුරු උපදින තැන් හයක් තියෙනවා. කොහොමද? කණ්ඨ, తాලු, මුද්ද, මේ විදිහට වෙන් වෙන්නේ කණ්ඨ තාලු මුද්ද දන්ත පොට්ට නාසික එනිමි අකුරු උපදින තැන් හයයි කණ්ඨ කියලා කියන්නේ උගුර උගුර තල්ල මුදුන දත් තොල් සහ නහය කියලා මේ විදිහට අකුරු උපදින තැන් හයක් තියෙනවා ඊට පසුව විස්තර කරනවා ඒ අකුරු අතුරින් අවන්න කවග්ග අකාරා කණ්ඨජා අවන්න කියලා කියන්නේ ආ දෙන්නට වන්න කියද්දී ඒ සමාන එක ළඟ එක විදියට උච්චාරණය වෙන දීර්ඝ කෙටි දෙන්නවම ගන්න ඒ නිසා අවන්න කියද්දී ආ දෙන්නම වග්ග කියලා කියන්නේ හයන්නින් පටන් ගන්න ඒ ඒ පිළේ තියෙන අකුරු පහ අපි කලින් බෙදුවා දකින්නේ නැති මෙන්න මේ හයන්නින් පටන් ගන්න මේ අකුරු පහට අපි කියනවා ක වග්ග ඊට පසුව හකාර කියලා කියන්නේ හයන් මේ කියන අකුරු ටික කණ්ඨජයි උගුරෙන් තමයි උපදින්නේ අකුරු කීයක් තියෙනවද එතකොට ඔක්කොම හතක්ද අටයි හයයි අටයි ඒ අකුරුවක අට කොහමද ඒවා මේ ගාථාවකින් මතක ඇති බාලාවතාරයේ තිබුණා යොම් බලන්න කවුද සංගාලෝකායස මතකද ගාථා අකවග්ගහ කණ්ඨජා ඉචවග්ගයා තාලුජා තවග්ගරලා මුද්ධජා තවග්ගලසා දන්තජා උපවග්ගා ඔට්ඨජා ඒ කණ්ඨතාලුජෝ ඕ කණ්ඨෝට්ඨජෝ වෝ දන්තෝට්ඨජෝ කියලා තියෙනවා නේද? අන්න ඒ ගාථාවෙන් කියන්නේ මෙන්න මේ ඔය කියපු කරුණමයි ඒකේ මුල් පාඨයෙන් කිව්වේ අ කවග්ග හ අකව අකවග්ගහ කිව්වේ අ කව වර්ගය සහ හකාරයෝ කණ්ඨජයි ඊට පස්සේ ඉච්ඡ ඉවන්න චවග්ග යකාරා තාලුජා ඒ ටික පැහැදිලි ඇති ඊ දෙන්න ච වර්ගය සහ යකාරය තාලුජයි තාලුජ කියලා කියන්නේ තල්ලෙන් හටගන්න ඊට පස්සේ ට වර්ගය රකාර ලකාරයෝ මූර්ධජයි ත වර්ගය ලකාර සකාරයෝ දන්තජයි උ දෙන්නත් ප වර්ගයත් කියන ටික ඔට්ඨජයි ඒකාරය කණ්ඨතාලුජයි ඕකාරය කණ්ඨෝෂ්ඨජයි ඒ කියන්නේ උගුරෙන් සහ තල්ලෙන් තමයි ඒකාරය නිපද වෙන්නේ උගුර සහ තල්ල ඕකාරය උපදින්නේ උගුර සහ තොල් මකාරය උපදින්නේ දත් සහ තොල් නිග්‍රහීතය නාසිකට්ඨානජා නාසය ඇසුරු කරගෙනයි උපදින්නේ ඊට පස්සෙ මේ වර්ගයේ අවසානියට තියෙන අකුරු පහ ම ඤ න න මා මා කියන්නේ ම ඟ ඤ න න න ම එදිනේ මේ කියපු අකුරු සොකීය ථානේ තමන්ගේ තම් ඒ වර්ගයේ කට්ටිය උපදින තැනත් නාසයත් කියන තැන් දෙකම ඇසුරු කරගෙන තමයි උපදින්නේ අපි මේකට හදපු පොඩි සටහනක් තියෙනවා ඒකත් බලපුවාම පැහැදිලි වෙයි. පේනවා ඇති නේද? අපැහැදිලිද? පිටිපස්සෙම පේනවා. මේ කණ්ඨජ අකුරු තමයි මේ පෙළ තියෙන්නේ. මේ තියෙන ස්වර ටික මේ පැත්තට මේ කණ්ඨජ අකුරු ටික ආදින්න සහ ක වර්ගය හයන ඒ විදිහට අපි ඒ කතා කරපු විදිය. ඒක මේ පේනමැති අනුනාසික කියලා නම් කරලා තියෙනවා මේ පහ. මේ අකුරු පහ. එතකොට කණ්ඨය සහ ඒ කියන්නේ උගුර සහ නාසයෙන් තමයි මේ අකුරු. ඊපස්ව තල්ල සහ නාසයෙන් ඤ අකුරු. මුදුන සහ නාසයෙන් මූර්ධජ නයන්. දත්වලින් සහ නාසයෙන් දන්තජ නයන්න. තොල්වලින් සහ නාසයෙන් මයන්න. ඒ විදිහට තමයි මේ අකුරු ටික උපදින්නේ. එතකොට තැන් දෙකකින් දෙකක උපකාරය අවශ්‍යයි. පැහැදිලි ඇති මේ ටික පසුව එතකොට බලා ගන්න පුළුවන්. මේ එතකොට අකුරු වල බෙදෙන විදිය ස්වර 8යි ව්‍යංජන 33යි. ඒ විදිහට මේ විදිහට මේ වර්ග විදිහට බෙදෙන විදිය ක වර්ගය කියලා කියන්නේ මේ පහට ওই විදිහට වර්ග විදිහට බෙදෙනවා. ඊට පස්සේ ගාථාවක් තියෙනවා. ඒ ගාථාව කියමු කවුරු හරි. ඕ රසන්ති. කොහොමද මේකේ පද වෙන් වෙද්දී පංචමේහි ඒව අන්තට්ඨාහිච සංයුතං ඕරසං ඉති වදන්ති එත් කණ්ඨජං තං තේන අසංයුතං කියන එකයි තද සංයුතං කියලා කියලා තියෙන්නේ. තේන අසංයුතං මොකද්ද මේ කියන්නේ? පංචමේහි ඒවච. ඒ කියන්නේ එකිනෙක වර්ගයේ පස්වෙනි අකුර එක්ක යෙදුණු හයන්නත් හකාරං පංචමේහි ඒවච සංයුතං. ඒ විදිහටයි අර්ථ ගන්න ඕන. එකිනෙක වර්ගයේ පස්වෙනි අකුරත් එක්ක බැඳුණු හයන්නත් අන්තට්ඨාහිච සංයුතං. අන්තස්ත කියලා හඳුන්වන අන්තස්ත අකුරු කියලා කියනවා යරලව කියන අකුරු වල. යරලව ඒ අකුරු හතර එක්කත් බැඳුණු මේ හකාරය අපි කලින් කිව්වේ සාමාන්‍යයෙන් හකාරය කණ්ඨජයි කියලා. මේ අවස්ථාවවලදී ඒකට අපි කියනවා ඕරසයි. ඕරසං. ඕරසං කියන්නේ ඒක ටීකා විස්තර කරන්න පේනවැති උරසි භවං. පපුවෙන් හටගන්න කියන එකයි තියෙන්නේ. පපුවෙන් හටගන්න කියන්නේ උගුරට වඩා පහලින් තමයි මේ ශබ්දය උපදින්නේ කියන එකයි මේ කියන්නේ. කණ්ඨජං තං තද සංයුතං. ඒ අකුරුත් එක්ක සංයුක්ත නොවුණු හයන්. ඒ කියන්නේ නොබැඳුණු හයන්න කණ්ඨජයි. ඒ කියන්නේ අනික් අවස්ථාවලදී කණ්ඨජයි. මෙන්න මේ වර්ගයන්ගේ පස්වෙනි අකුරුත් එක්කත් ඒ වගේම අන්තස්ත කියලා හඳුන්වන යරලව කියන අකුරු එක්කත් බැඳුණු හයන්න ඕරසයි කියලා හඳුන්වන. පපුවෙන් උපදින කියන එකයි තේරෙන්නේ. තොර මේ කොයි වගේ අවස්ථාවලද කියලා ඉස්සරහට අපි කියනවා දැන් මේක ගැන වැඩි විස්තරයක් මෙතන එක උදාහරණයක් කියලා තියෙනවා බ්‍රහ්මචරියන් කියන තැන මෙතන උදාහරණය ඒරෙන් අනිත් තැන් වලට උදාහරණ නැහැ නමුත් ඒ ගැන සද්ද නීතිය උදාහරණ ටිකක් තියෙනවා එතනදී හැබැයි මෙහෙම තව අමතර කාරණාවකුත් කියනවා මේ යරලව ල අකුරු කියන ඒවා සහ වර්ග පංචම අකුරු එක යෙදුණු හයන්න කියලායි මෙතන කියලා තියෙන්නේ උරසිජෝ කියලා ඊට පසුව තව අමතර විස්තරයක් කියනවා සාසනික ප්‍රයෝගතෝ පන ng කාර වජ්ජිතෝ කියන මොකද හයන්න ng අකුරත් එක්ක බැඳෙන්නේ නැහැ බැඳුණු වචන පාලි භාෂාවේ ත්‍රිපිටකයේ අටුවා ටීකාවල ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි වර්ග පංචම අකුරු කිව්වට මේ ng අකුරත් එක්ක බැඳෙන්නේ නැහැ. ඒතකොට බැඳෙන්නේ මෙන්න මේ ඤ ඤ මේ කියන්නේ ඤ අකුර න න ම කියන අකුරුත් එක්ක තමයි බැඳෙන්නේ. ඒ වගේම රයන්න එක්කත් බැඳෙන්නේ නැහැ. හයන්න. ඒ නිසා ය යා ලා බ කියන මේ අකුරු සහ මූර්ධජ ලයන්න කියන අකුරු එක්ක තමයි හයන්න බැඳෙන්න පුළුවන්. ඒ වගේ බැඳුණු අවස්ථාවක ඒ අකුරු ඒ හයන්නට අපි කියන්නේ උරජයි. එහෙම නැත්නම් උරසිජ කියලා. පපුවෙන් උපදින්නේ අරට වඩා ගැඹුරින් ශබ්දය එන්නේ කියලා. උදාහරණ ටිකක් පෙන්නලා තියෙනවා. මේ ටික වැදගත්. පේනවා ඇති මේ. තංහි තණ්හා නාස සුම්හා මුයිහතේ වුල්හතේ අවහිතෝ රූල්හි මේ වගේ උදාහරණ සාසනයේ තියෙනවා කියලා කියලා තියෙනවා. පැහැදිලිද? උදාහරණ ටික ඉතින් මෙහෙම සද්ද නීතිය තියෙනවා කියලා හරිවත් සටහනක් දාලා තියාගන්න. එතකොට බලා ගන්න ලේසි. අනිත් පැත්තට තියෙන්න පුළුවන් පැත්තක් වගේ පේනවා. මුඛ්‍යතේ එහෙම හැබැයි වචන එන්නේ නේද? මෙතන රූපසිද්ධි ටීකාවේ උදාහරණ නම් ඇත්තටම හයන්න මුලින් ඇවිල්ලා තියෙනවා. පිටුපසින් යෙදෙන වර්ග පංචම අකුරක් හරි එහෙම එකක් එක්කයි බැඳිලා තියෙන්නේ. බ්‍රහ්ම පුළුවන් වගේ පැත්තම් මේ උදාහරණ වලින් පේනවා කියලා තියෙනවා. නමුත් මේකේ මට තේරුනේ මේ බ්‍රහ්ම කියන එකේ ටිකක් ප්‍රකටයි ඒක කියන එක. බ්‍රහ්ම කියද්දී උගුරට වඩා උරජ බව ප්‍රකටයි. රූල් උපුංක නෑ නෑ එතන උයන්නේ පසුවනේ නකාරිදී නෑ දැන් මෙහෙමනේ ඒක කොහොමද හැදිලා තියෙන්නේ ඔය කියන්නේ උහුංක කියන එක නේද මේකනේ මේක වෙන් වුණොත් කොහොමද එතකොට හැදෙන්නේ අර හයන්න ඊට පසුව උයන්නක් තියෙනවානේ ඌ කියන්නේ. එතකොට බැඳුණක් බැඳි අකුරක් කියලා සලකන්නේ. එහෙම නෙන්නේ එතකොට. මොකක්ද? ඒක එතකොට බැඳි අකුරක් කියලා සලකන්නේ නැහැ මෙතන. මෙලින් ස්වරයක් තියෙනවා. ඊපසුව මෙන්න දැන් අපි කතා කරලා ඉවර කළා අකුරු උපදින තැන් හය ගැන නේද මේකෙත් පැහැදිලි එක මේ කියන වැදී තැන් වල කණ්ඨ තාලු මුද්ද දන්ත ඔට්ට සහ පූර්ණ නාසික කියලා තියෙනවා මේ මැද කියවෙන තැන් මේ අවස්ථා තුන. එතකොට තාන දෙකක් මිශ්‍රව හැදෙන අකුරු ටිකක් මේ කතා කරේ. එහෙම නැත්නම් කණ්ඨ තාලු මුද්ද දන්ත ඔට්ට නාසික කියලායි වෙන් වෙන්නේ. ඊට පසුව කාරණාවක් කියනවා කරණං කරණය. මේ කියන්නේ අකුරු උපදිද්දී උපකාරවත් වෙන ශරීර කොටස කොහොමද වෙන් කරගන්නේ? ජීවහා මජ්ජං තාලු ජානං ඔන්න එක කරණයක් කිව්වා. ජීවෝ පග්ගං මුද්ද ජානං ජීවහග්ගං දන්ත ජානං ඒසා සකක් සක තාන කරන කියලා පාඩයක් කියනවා. මේ ටික වැදගත් කාරණාවක් මේ කියන්නේ. මොකක්ද? තාලුජ අකුරු වලට දිව මැද තමයි තානය. දිව මැද. ජීවහා මජ්ජං තාලුජාන කියවලා බලන්න. තාලුජ අකුරු හල් ඡයන්න. ඡ කියන එක නෙවෙයි. අපි උච්චාරණය කරලා බලන්න ඕන සුද්ධ ව්‍යංජනය. එහෙම නැත්නම් අපිට මේ ඛාන කරන පැහැදිලි කරගන්න බෑ. ඉච් ඉච් ඇති. එතකොට ජීවෝ පග්ගං මුද්දජාන ජීවහා උපාග්‍රය මූර්ධජයන්ත මූර්ධජ අකුරු වලට උපාග්‍ර කියලා කියන්නේ දිවේ අගට ආසන්නය කියන එකයි. උපාග්‍ර කියන්නේ ඒක කියලා තියෙනවා මතක විදියට. මේ තියෙන්නේ අග්ගස්ස උප සමීපං උපග්ගං. උප කියන වචන පදයේ අර්ථය එතකොට සමීපං කියන එකයි අග්ගස්ස සමීපං උපග්ගං කියන එකයි අර්ථය. පැහැදිලිද? එතකොට මේ මූර්ධජ අකුරුට තයන්න හිම කියද්දි හල් අකුර කියවලා බලන්න ඕනේ. ඩ් ඩ් ඩ්. පැහැදිලි ඇති. එතකොට මේ කෙලවරම නෙවෙයි දිවේ වදින්නේ. දිව ටිකක් ඇතුළට මෙහිම රවුම් වෙලා මේ අග ඔහොම වදින්නේ. මෙහිම. පැහැදිලි නේ? ඒක තමයි එතකොට ජීවහා උපාග්‍රය කියන්නේ දිවේ මේ ඒ උඩ මුදුනේ ගැටෙන කොටසට. ජීවහා අග්ගං දන්තජාන දන්තජ අකුරු වලට දිවේ අග තමයි කරණය වෙන්නේ. දැන් දන්තජ කියන්නේ දත් වලින් උපදින අකුරු. එතකොට කියවලා බලමු හල් තයන්න. දිවේ කෙලවර දත් වලම ගැටෙනවා තීරණය. නෑ ඊට උඩින්නේ. ඔව් ඊට ටිකක් උඩින් ගැටේ. ඊට පසුව කියනවා සේසා සකට්ඨාන කරන ඉතිරි අකුරු තමන්ගේ ඨානයම තමයි කරණය වෙන්නේ. උදාහරණයක් විදිහට කයන්නට ඨානය මොකක්ද? උගුර. කරණය උගුරම තමයි. සකට්ඨාන කරන කිව්වේ ඒකයි. සොකීය ඨාණයම තමයි කරණයක් වෙන්නේ. අල් කයන්න කියද්දි දිව දිවේ සම්බන්ධයක් නැහැ නේ. උගුරම තමයි. උගුරේ දෙපැත්ත උදව් වෙලා තමයි අකුර කියවෙන්නේ. එතකොට ප වර්ගයේ අකුරු තොල් දෙක තමයි ඨාණයක් කරණයක් වෙන්නේ. අන්න ඒ විදිහට ඒ නොකියවුණු ඉතිරි අකුරු ටික සොකීය ඨාණයෙන් සහ අසොකීය ඨාණයන තමයි කරණය බවටත් පත් වෙන්නේ. පැහැදිලිද? හා. ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහනවා. මේ ඉතුරු ටිකක් කියලා ඉවර වෙලා ප්‍රශ්නයක් අහනවා. එතකොට උත්තර දෙන්න බලාගෙන ඉන්නවා. හරි. ඊට පස්සේ ප්‍රයතනං. මේ ප්‍රයතනය කියලා කිව්වේ මොකක්ද? සංඋතාදී කරණ විශේෂෝ. සංෘත ආදී ආදී වශයෙන් මේ සිදු කරන විශේෂය තමයි එහෙම නැත්නම් ඒ ප්‍රයතන විශේෂය තමයි මෙතනදී අදහස් කරේ සංරුත විවුර්ත ආදී. ඊට පස්සේ ඒකේ බෙදීම් ටික කියනවා. කොහොමද සංුතත්තං අකාරස්ස විවටත්තං සේස සරාණං අකාර හකාරාණංච උට්ටත්තං වග්ගාණං ඊසම් පුට්ටං දරලවාණ. මේකේ එතකොට කොටස් හතරකට බෙදලා විස්තර කරනවා. එනෙති සංෘතත්වය අකාරයටයි. සංෘතත්වය අකාරයටයි. විවටත්වය සෙසුස්වරයන්ට සහ අකාර හකාර කියන ව්‍යංජන දෙකට. පුට්ටත්වය ඒ කියන්නේ පැහැසීම කියන එකයි. පුට්ට කියලා කියන්නේ පැහැසීම වර්ග අකුර වලටයි. ඊසම් පුට්ටන් මදක් පැහැසීම යරලව කියන අකුරු වලට. එතකොට මේකේ පැහැදිලි කරගන්න තියෙනවා අපිට මේ සංගුත විවෘත ආදී කතාවේ අර්ථය මොකක්ද. මේ සංගෘත භාවය කියන එක කොහොමද විස්තර කරන්නේ? මේ ඒ ගැන සංෘත විවෘත ભેදය ගැන විස්තර කියවෙන තැන් රූප සිද්ධියේ මේ ටික දැන් අපි කියවුවානේ. ඊට පස්සේ රූප සිද්ධි ටීකාවේ ප්‍රයතනය කියලා කිව්වේ සුදුසු පරිදි ඨානකරණයන්ගේ සංෘතාදී ගුණයයි. මේක මෙතන ටීකාවේ පැහැදිලිව කියවෙනවා මේ ඨානකරණ ආදීයේ සංෘතත්වය තමයි මෙතනින් අදහස් කරන්න. තාන කරන යන්ගේ සංෘතත්වය හෝ විවෘතත්වය. සංෘත කියලා කිව්වේ විවෘත නොවුණු භාවයයි. කණ්ඨජ ස්වර අතුරිනුත් ඒකාර ඕකාරයන්ටත් වඩා ආකාරය තමයි විවෘත ප්‍රයතනය තියෙන්නේ. ආයන්න ගොඩක් ආයන්න කියද්දි තාන කරන දෙන්නා ගොඩක් විවෘත වෙනවා. තාන කරන කියලා එතනින් කියන්නේම උගුර. උගුරේ විවෘතත්වය ගැනයි මේ කියන්නේ. තාන කරන දෙක ඈත් වීම ගැනයි මේ කියන්නේ. ඊට පසුව නිරුත්ති දීපණී තියෙන තව පාඨයක්. කණ්ඨං සංවරිත්වා උච්චාරිතෝ අකාරෝ සංගුටෝ නාම. මේ කණ්ඨය සංවරිත්වා කියලා කියන්නේ ලං කරලා විවෘත නොකොට උච්චාරණය කරපු අයන්නට අපි කියනවා සංවෘත කියලා. සකසක ඨාන කරණානි විවරිත්වා උච්චාරිතා සේස සරාච සහකාරාච විවඨා නාම. තම තමන්ගේ ඨාන කරන විවෘත කරලා උසුරුවන ලද සෙසු ස්වරයෝත් සයන්න සහ හයන්න කියන අකුරුත් විවෘත කියලා අපි හඳුන්වනවා. ඒ අයන්නට අයන්නට අකාරෝ මිති ආකාරෝ නෙවෙයි අකාරෝ. සංඋතත්තං අකාරස්ස කියලානේ කිව්වේ. ආකාරස්ස නෙවෙයි ආයන්න විවෘතයි. අයන්නට තමයි සංඋතත්වය. ඉතිරි ස්වර ටික විවටයි. ඒ අතරිනුත් ආයන්න බොහෝ සෙයින් විවටයි. ඒකයි තේරුම. ඒ ස්වර අතුරිනුත් විවටම ප්‍රයතනය තියෙන්නේ ආයන්නට. ආයන්න සංෘතයි. ඒතර සංෘතයි කියලා කියද්දී මේකෙදී කට වැහෙනවා කියන අර්ථයක් නෙවෙයි කියන්නේ. උගුර. ඒතර ඒකේ සම්පූර්ණ විරුද්ධ පැවැත්මක් තියෙන. කට වැහෙද්දි උගුර ඇරෙනවා. කට ඇරෙද්දි උගුර සංවෘත වෙනවා. ඒ නිසා අපි අ කියන ශබ්දය තමයි උතනින් අදහස් කරන්නේ. අ කියන එක තමයි මෙතන සංවෘත ශබ්දය කියන්නේ. අ අ කියන එක අ ශබ්දය විවෘතයි. දැන් අපි උගුර අල්ලලා බැලුවොත් තේරෙයි. උගුර අල්ලගෙන අ කිව්වොත් උගුර ඇතුළට යනවා. අ අ අ කිව්වොත් උඩට නෙරනවා. අ අ අ තේරෙන්නේ නැති. ඔව් ඔව් මේ ටික පැහැදිලි. දැන් මෙතන මේ පාලි ව්‍යාකරණ පොත්වලම මේ ටික පැහැදිලි කරනවා එහෙම. ඒතර මේ තැන් වල පැහැදිලිව ඒ කියවෙන තැන් අපි මේ highlight කරලා පෙන්නන්නේ නිසා. උගුරෙන්ම තමයි ගන්නවා. කටින් ගත්තොත් ඔය කන පිට යනවා. කටානුව සැලකුවොත් කෙලින්ම අනිත් පැත්ත. ඔව් ඔව්. ආ ආ මේ විදිහටයි කියන්නේ. පැහැදිලිද? දැන් මේ කියපු කරුණු වල මොනවා හෝ ගැටලුවක් තියෙනම් දැන් අහන්න පුළුවන්. මේ සංගෘත විවෘත කතාව ගැන. දෙකම පාවිච්චි වෙනවා සිංහල ව්‍යවහාරයේදී. ඒ දෙක මේ කර්ම වාක්‍ය වලට බලපෑමක් වෙන්නේ. ඒක ගැන නිශ්චිතව කියලා නැහැ සන්න. දැන් මේ කියන්නේ මේ අයන්න විතරක් කියවෙන තැනකදීනේ. එහෙම නැති තැනකදී විවෘතවත් දෙන්න පුළුවන් ඇති. හැබැයි අපි දැක්කා දැන් බුරුම රටේ බොහෝ සෙයින්ම අපි තරම් මේ අර විවෘතව අයන්න කියවෙනව අඩුයි. ඒ කියන්නේ දැන් අපි විනය කියලානේ කියන්නේ. විනය. බුරුම කියන්නේ විනය. එහෙනේ විනය ආනන්ද නෙවෙයි ආනන්ද ඥානෝපම එහෙමයි කියන්නේ. මං හිතන්නේ මේ කාරණාවත් බලපාන්න ඇති. ඒ නිසා ඉතින් ඒකේ අපිට දැන් නිශ්චිත රීතියක් මේ තැනක මෙහෙම වෙනවා කියලා පොතක කොහෙවත් අහුවෙලා නැහැ. සංගෘත එතකොට මේ මිසක විවෘතව යෙදෙනවා මේ තැන්වල කියලා නැහැ. එතකොට විවෘතව අයන්න හැබැයි සිංහලයේ යෙදෙන අවස්ථා ගැන කියලා තියෙනවා. සිංහලයේදී සිංහල ව්‍යාකරණයේදී මේ තැන්වල අයන්න සංවෘතව යෙදෙනවා මේ තැන්වල විවෘතව යෙදෙනවා කියලා නිශ්චිතව කියලා තියෙනවා. ඔව්. එතකොට සාමාන්‍යයෙන් අකුරක් වචනයක් පටන් ගන්න මුල්ම අකුරේ තියෙන අයන්න අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ සංවෘත විදියට. ඒ කියන්නේ අ කියලා මේ කට ඇරලා උගුර සංවෘත කරලා. එනේ කියවල බලනකො වචන කර ධාතුවෙන් හැදෙන වචන හැර අනිත් වචන කියලා කියන්නේ. කර ධාතුවෙන් කරනවා ඒවා අපි පටන් ගන්න ක කියලා කරනවා. කළහ කරයි එහෙම. හැබැයි අනිත් හැම වචනයක්ම පටන් ගද්දි මුල් අකුරේ තියෙන අයන්න අපි කට ඇරලා කියන්නේ උගුර හකුළුවලා සංගතව නේද? නයා කියනවා මිස නයා කියලා කියන්නේ අපි නේද? නැත්නම් අමුතුම උච්චාරණයක් වෙනවා වැරදි කියන්නේ කියෝ. එහෙම රීති ටිකක් තියෙනවා. ඒවා දැන් අපි කියන්නේ තියෙන තැන අපි කියන්න ඒ තැන් හිමීට පසු බලාගන්න. ඒතර මේ තැන් ගැන මේ රූපසිද්ධි සන්නයේ කියලා තියෙන්නේ මේ විදියට සුදුසු සුදුසු පරිද්දෙන් ස්ථාන කරණයන්ගේ සංවෘතත්ව විවෘතත්වාදී ගුණයයි කියලායි විස්තර කරන්නේ. ඒ හැම තැනකම කියන්නේම මේ කට ගැන නෙවෙයි. ස්ථාන කරණයන්ගේ කියන එකම තමයි. පැහැදිලියද? මේ ඒක තියෙන තැන අපි මේ සටහනක් දාලා තියෙනවා. ඒක අපිට විස්කිතව කියන්න බැහැ. ඉතින් ඒකිනුත් පොඩි බලපෑමක් තියෙනවා වෙන්න පුළුවන්. මොකද දැන් කලින් අහගෙන හිටපු දෙවිවරු එහෙම ඇතිනේ ඒ සූත්‍රය නේද? ඒයි ඒතකොට මේ දැන් නම් කියන්නේ වෙනස් විදියකට කියලා මේ හිතෙන්න පුළුවන් වෙනස් විදියට කිව්වා. ඒ නිසා ඉතින් නිවැරදිව උච්චාරණය කරන එක වැදගත්. ප්‍රධානම දේ අතරම පිරිතක දිනන් කියන කෙනාගේ සහ අහන කෙනාගේ හිත පවතින විදිය. කියන කෙනා කරුණාවෙන් මෛත්‍රියෙන් කිව්වොත් ආනිසංස තියෙනවා. එහෙම නැත්නම් ලැබෙන පිරිකරක් ගැන ලෝභ හිතකින් හරි. එහෙම නැත්නම් මොකක් හරි මේ පිරිත කිව්වොත් නම් මට පැහැදෙයි මේ කට්ටිය කියලා හිතලා හරි කිව්වොත් අන්න හිත අපිරිසිදුයි. අහන කෙනත් ඉතින් හිත පිරිසිදු කරගෙන තිබුණොත් ඒ කෙනාට ආනිසංස වෙයි. ඉතින් ඒ පැත්ත ගැන තමයි පොත්වල කියලා තියෙන්නේ. අර බොජ්ජංග සූත්‍රවල මෙහෙම කියලා තියෙන්නේ ආනිසංස පැත්ත ගැන කියද්දි කියලා තියෙන්නෙම හිතේ පිරිසිදුභාවය ගැන, තමන්ගේ හිතේ අහන කෙනාගේ. මේ පැත්තෙන් තමයි කරුණු කියලා තියෙන්නේ. මේ හැමතැනකම මේ උදාහරණ පේනව ඇති. කණ්ඨාදී ස්ථාන ගන්න ඕ මෙහෙම කියාගෙන ගිහිල්ලා ස්ථාන කරන ප්‍රයත්න යන්ගේ සාමීප්‍යයෙන් ඔවුනොවුන් ස්පර්ශ කිරීම අකාරස්ස අකාරයාටයි සංෘත නම් හැකිවීමයි කියලා මේ පෙරනිසන්න පොත්ව තියෙන විදිය. මේ හැම තැනකම කියන්නේ කණ්ඨාදී ස්ථානය ගණ්ඨාව වෙන්න, කරණය පෙල්ල වෙන්න. ඒ කියන්නේ අර ගණ්ඨාවේ තියෙන මේ වදින්නේ මේ කොටස. මේ ප්‍රයතනය කියලා කියන්නේ ඒ ගණ්ඨාවේ තියෙන මේ පෙල්ල කියලා කියන්නේ මේ වදින කොටස කොහොම වැද්ද වීම වගේ. මම හිතන්නේ මේ විදියම වෙන්න ඕන. තමට වෙනසක් තියනවා වෙන්නත් පුළුවන් හරියටම. ඒ කියන්නේ මම හොයලා බලලා නැහැ. තියෙන්න පුළුවන්. මට හිතෙන්නේ දැන් ඔය ඒ සිංහල ව්‍යවහාරයට එන්න ඇත්තේ බොහෝසෙයින්ම පැරණි පාලි උච්චාරණය අනුවයි කියලා. ඒ නිසා අපේ දැන් ඔය සිංහලයේ අපි උච්චාරණය කරන රටාවක් තියෙනවනේ. ඒක බොහෝ විට පැරණි පාලි උච්චාරණයෙන්ම වෙන්න ඕන කියලා හිතෙන්නේ. දැන් ඒ කාලේ කොහොමත් පාලියමනේ ප්‍රධානව යෙදුනේ සිංහලෙ. දැන් පැරණිම සිංහල භාෂාව ඇතරම පාලිම තමයි කිව්වේ. ඒ තරම් පාලියටම සමානයි. ඒ නිසා බොහෝ සෙයින් දැනට ඒ කරන උච්චාරණයේ ලොකු ගැටලුවක් නැතු ඇති කියන අදහස් තමයි තියෙන්නේ. ඔව් එහෙම එකක් තියෙනවා. දැන් සිංහලයේ වුණත් ඇත්තටම ශබ්ද දෙකක් තිබුණාට අකුරු එකයි නේ තියෙන්නේ සිංහලයේ. දැන් මම කියලා ලියද්දි අකුරු දෙකම ලියන්නේ එකම විදියට. ඒකෙන්ම අපිට කියන්න බෑ. මොකද නැත්තම් ඒ දෙන්නටම පාලියේ තියෙන එක අකුරයි. ඒ ශබ්ද දෙකම තියෙනවා. එත් කියන තැන කෙටි. ඒ කියන තැන්වල දිගයි. ඒ නිසා ඒකෙන්ම අපිට කියන්න බෑ. ඔව්. කමති කියන එක වඩා මේ කියන විදිහට කමති සංඝස්ස. ඔව් කමති කිව්වයි කියලා ඒක අසිද්ධ වෙන්නේ නැහැ. කමති කියන එක ඒතකොට ගැළපෙන බව පේනවා. කමති. ඔව් ඔව් කා ඔව්. ඒ හැම තැනකම දැන් මේකේ ඔය මේ තියෙන ශුද්ධ අයන්න ගැන තමයි අත්‍තරම මෙතන අපිට සලකන්න වෙන්නේ. ශුද්ධ අයන්න විතරක් තියෙන තැනක බොහෝ සෙයින්ම මේක සංෘත බව පේනවා. එහෙම නැති තැන්වල මිශ්‍ර වෙද්දී වෙනසක් තියෙන්න පුළුවන්. ඒක නිශ්චිතව කියපු තැනක් අපිට අහුවෙලා නැහැ තාම. ඒ නිසා ඉතින් අපි දැනට මේ කෙරෙන උච්චාරණය සම්බන්ධව කොහොමත් ගැටලුවක් වෙන්නේ නැහැ. සංගෘත විවෘත ભેදයේ කර්ම වාක්‍යයට බලපාන්නේ. එතකොට මේකේ අර සිංහල ව්‍යාකරණයේදී මේක යෙදෙන තැන් ගැනත් මේක දැම්ම කතා කරන එක හොඳයිද නැත්නම් මේක බලා ගන්න මං තැන කියලා ඉස්සරහට යන්නම් නේද? ව්‍යාකරණ විවරණය කියන පොතේ 15-16 පිටුව මෙන්න මේ ගැන විස්තරයක් තියෙනවා. මේ ටික අවශ්‍ය නම් සටහනක් දාලා පසුව කියව ගන්න. අපි මේ හදපු සටහන පසුව බලා ගන්න පුළුවන්. නේ. එතකොට ඒකෙත් විස්තර කරලා තියෙන්නේ ඔය පාලියේදී අපි මේ පාලි ව්‍යාකරණයේ කියපු විදිහටම ඒ ඇකිලෙන තැන් ඇකිලීම නිසා ඒ කියන්නේ ඨාන කරන ඇකිලීම නිසා වෙන ශබ්දය තමයි සංගෘත කියලා. ඨාන කරන විවෘත වෙද්දී විවෘත කියලා. මේ අත අට අල වගේ උදාහරණ. ඒවා අපි අත අට එහෙම කියන්නේ අත අට එහෙමයි කියන්නේ. පැහැදිලි නේ? ඔකට ඉංග්‍රීසියේ වෙනම තියෙනවා මේ සලකුණු දෙකක් වෙන වෙනම ඉංග්‍රීසි භාෂාවේ නෙවෙයි අපි කියන්නේ මොකද්ද ඒක ෆොනටික් සිම්බල් කියලා කියන්නේ මොකද ඒක සිංහලෙන් කියන එකක් මම දන්නේ يعني වෙනම ඒ උච්චාරණය දක්වන්න සකස් කරපු බෝඩියක් තියෙනවා ඒකේ වෙන වෙනම සලකුණු දෙකක් ওই දෙකට තියෙනවා මේ පේන නැති මේ නිල් පාටින් තියෙන අකුරු හැම එකක්ම කට ටිකක් වැහිලා උගුර ඇරිලා කියවෙන විවෘත අයන්න තියෙන තැන් කරන කල අපි මේක කරණ කියන්නෙත් නැහැ කල කියන්නෙත් නැහැ මේ සංවෘතව තියෙන තැන් කට ඇරිලා දැන් ඉංග්‍රීසි ක්‍රමයේදී මේක මාරු වෙනවා ඒකයි මේ තියෙන්නේ පේනවා ඇති විවට කියන එක ඉංග්‍රීසි ක්‍රමයට නම් closed සංවෘත මුඛ කියලා අපිට කියන්න පුළුවන්. කට එතකොට වැහෙනවා. හැබැයි මේ පාලියේදී එකට කියන්නේ විවටයි කියලා. විවෘත ඨාන කරන ඇති නිසා. ඔව් ඔව්. මෙතන ඇරෙනවා කට වැහෙනවා. සංවෘත කියලා පාලියෙන් කියන එකේදී ඒකට සිංහලෙන් කියන්නේ පූර්ව කණ්ඨජය කියලා. ඒකට කියන්නේ open sound. විවෘත මුඛ කියලා අපිට කියන්න පුළුවන්. මේ පොතේ තව ඒ වගේ විස්තරයක් තියෙනවා මේ ටික පසු හිමීට කියව ගන්න. ක්‍රමයක අපි ඇති කියලා හිතනා විස්තරේ නේද? සිංහලයේදීද මේ උච්චාරණය ඒ ගැනකින් දැනගන්න ඕන මේ දැන් අපි හුරු වෙලා නිසා අපිට මේක ගානක් නැහැ. දැන් විදේශ කෙනෙකුට ඔක ලොකු ප්‍රශ්නයක් සිංහල ඉගෙන ගන්න. අපිට නම් හිතෙනවා නෑ මේක දීච්චර අවුලක් නැහැ නේ කියලා. දැන් විදේශ කෙනෙක් මේ අපි එකම දැන් ලියන්නේ මම කියලා ලියන. මයම දෙකක්ම ලියලා එකක් ම කියලා කියනවා අනික ම කියලා කියනවා. මේ කොහොමද මෙහෙම වෙන්නේ කියලා ඊයක ප්‍රශ්නයක්. ඒතර මේ රීති ටිකක් මෙහෙම තියෙනවා. මේ ටික දැනගෙන තිබ්බම ලේසි. මේ තියෙන්නේ මේ රීති ටික. හරි නැත්තම් මේක සිංහල පාඩමක් වෙනවා ඒ නිසා අපි ඊළඟ කොටසට යමුනේ හරි ඊට පස්ව කුට්ටත්තං වග්ගාන පැහැසින බව කුට්ටත්වය වර්ග අකුරවලටයි වර්ග අකුරු කියවලා බලන්න එතකොට දිව හෝ ඒ ඨාන කරන එකට ගෑවෙන බව තේරෙනවා අල් ඡයන්න එච් ගෑවෙනවා අල් ඡයන්න දත්වල ගෑවෙනවා අල් ඡයන්න තොල් එකට ගෑවෙනවා ඨාන කරන එහෙනම් මේ විදිහට මේ වර්ග අකුරු කියවද්දී එකට ඨාන කරන ගෑවෙනවා යරලව කියන අකුරු කියවද්දී ඒකේ ශුද්ධ ව්‍යඤ්ජනයේ කියවන්න ඕන යන්තං ගෑවෙන්නේ ඊ හල් යායන්න යන්තන් ගෑන්නේ ගාවගෙනම තියාගන්න බෑ. එතකොට ඒ ශබ්ද ඉන්නේ නේද? ඒ විදිය ඒ නිසා මේවට කියනවා ඊසන් පුට්ට මදක් පැහැසින පැහැසින අකුරු කියලා. පැහැදිලිද? දැන් අපි ප්‍රශ්නයක් අහනවා. සයන්න කියද්දි ස අකුර කියද්දි මේ අකුර මොන අකුරක්ද? මොන කොහෙද උපදින්නේ? ඨාණය කොහෙද? සයන්න කොහෙද? ඨාණය අහන්නේ අපි. ඨාණය දත් දන්ත දන්තජයිනේ. කරණය කරණය මොකද්ද? දන්තජ වලට කරණය මොකක්ද කිව්වේ? දන්තජ අකුරු වල කරණය ජීවහග්ගං දන්තජාන දිවේ අග අල්පයන් දැන් ත වර්ගයේ අකුරුත් එකේ තවග්ග ලස දන්තජ හල්තයන් කියද්දි පැහැදිලිනේ. ත් කියද්දි දත්වල දිවාග ගෑවෙනවා. එතකොට සයන්න කියවද්දි කියවෙන්න ඕන කොහොමද? මේක දන්තජයිනේ අකුර. අපි දැන් ස් කියලා කියවලා බලන්න දත්වල ගෑවෙනවද? දත්වල ගෑවෙනවද? ගෑවෙනවා. ඇති. ඊට පස්සේ කුටියට ගිහිල්ලා පුරුදු වෙලා අතර නේද හරියට කියවෙනවද කියලා. ගෑවෙනවද දත්වල? ගෑවෙන්නේ නැහැ. මේක ගෑවුනොත් හරිද වැරදිද? දත්වල ගෑවුනොත් ආනන්ද දත්වල ගෑවුනොත් සයන්නේ කියවත් හරි උච්චාරණය එනවද? සහ සහ කියන තැන ස ස කියද්දි ඒකේ ශබ්ද යතර ගෑවුනොත් වැරදි. ගෑවුනොත් ඒ හල් තයන් මේ ශබ්දයේ ඉන්නේ. කොහොමද කියන්නේ මේක වැරදි කියලා? හරියට ඒක ඔප්පු කරන්න කරුණු කියන්න ඕන. පේනවද? විවටත්තං සේස සරාණං සකාරහකාරාණං. සයන්නේ ප්‍රයතනය මොකද්ද? විවට ප්‍රයතනය. විවට ප්‍රයතනය කියලා කියන්නේ මොකක්ද? නොගෑවි තියෙන්න ඕන. ඨානකරණයන්ගේ විවෘතත්වය තමයි විවට ප්‍රයතනය කියලා කිව්වේ. එතකොට හල් සයන්න කියද්දී නොගෑවි තියෙන්න ඕන. දත්වල ගෑවුනොත් ඒක හල් තයන්න ශබ්දය වෙනවා. පැහැදිලිද? පැහැදිලිද කියන කතාව? හා. එතකොට හල් සයන්න උච්චාරණය කරද්දී දත්වල ගෑවෙන්න බෑ. ගෑවුනොත් ඒක හල් තයන්නේ ශබ්දය. එහෙම වුණොත් ඒක වැරදි. ඒ නිසා මේ සයන්න උච්චාරණය කරද්දී දැන් සමහරු මේ කතාව අපි කිව්වේ අපි එක සමහරු අහලම තියෙනවා මේ කාරණාව ගැන. මේක ගෑවෙන්න ඕන නේද? මේ දත්වල මේක දන්තජ නිසා කියලා. දන්තජ කියන එකෙන් අදහස් වෙන්නේ හැම වෙලෙම ගෑවෙන්න ඕන කියලා. ඒ ඨාණය මිසක මේකේ ගෑවෙනවද නැද්ද තීරණය වෙන්නේ ඒක ප්‍රයතනයන. උපදින තැන සහ කරණය වෙන කතාවක්, ප්‍රයතනය වෙන කතාවක්. එහෙම නැත්තම් මේ අනිත් කියන්නත් දැන් තාලුජයි නේ. එහෙනම් ඊ කියද්දි ගෑවෙන්න ඕන නේද? ඒ අනිත් හැම තැනක දීමත් ගෑවෙන්න ඕනේ. ඒ තැන්වල ගෑවෙන්නේ නැහැ. උ කියද්දි දැන් උ කියද්දි තොල්පටවල් දෙක එකට ගෑවෙනවද? උ ඔක ගාවලා කියන්න ගියොත් එහෙම මේ දෙක නේද? ඒක නිසා මේ විවටත්වය සෙසු ස්වරයන්ට සහ සකාරහකාරයන්ට. ඒ නිසා ඒ සයන්නේ උච්චාරණය වෙද්දි දත්වල ගෑවෙන්න කිව්වොත් වැරදි. එහෙමවත් කියවුනොත් හයන්නේ ශබ්දයයි එන. පැහැදිලි නේද? ආ ඒවත් දැනගෙන තියෙන්න ඕන. නැත්නම් ඒ වගේ ප්‍රශ්න එනවා. හයන්න කියවුනොත් අසිද්දයි. එහෙම තුනාටු වෙනවා. තුනාටු හරි එහෙම යනවා. ගෑ ගාවලා ඊට පසුව සු කියලා කිව්වොත් වරදන්නේ. ගාවල හරි ඊට පසුව ඉස්සල්ලා ගාවල ඊට පසුව සූ කියන වරදන්නේ. එහෙම වුණොත් මේක සංවෘත වෙනවා. නෑ ඔය ඔය කියන්නේ ඌ ශබ්ද ආදියත් එක්ක මිශ්‍ර වෙනානේ මේ සුද්ධ අල් සයන්න කියවලා බලන්න. සුද්ධ හල් සයන්න නොගෑවීම තියෙනවා. ඔව් ඒ නිසානේ දන්තජ කියන්නේ. දන්තජයි කියලා මේ අපුරට කියන්නේ ඒ නිසා. ටිකක් ප්‍රකට අඩු වෙනවා නේද? ටිකක් කියවෙනවා අඩු වෙනවා. ඒක දත් කිව්වට දත්ත විතරක්ම නෙවෙයි දත්වලට උඩින් කොටසෙදී ඇවිනවනේ. දත්වලට දත්කෝ දත් ළඟ. එතනක දතම කියන එක නෙවෙයි මේ දත්. ඔව් ඔව් ඒතර මේ දතට චුට්ටක් උඩින් තියන කොටසෙත් දැන් අල් තයන්න කියදී. දතේ විතරක් නෙවෙයි ගෑවෙන්නේ ඊට උඩ කොටසෙත් ගෑවෙනවා චුට්ටක්. අල් තයන්න කියවල බලද්දි තේරෙයි. දතේ මුල වගේ ගෑවෙන්නේ. දතේ අගම නෙවෙයි. ඒ නිසා කියවෙනවා ඒ අයටත් ගැටලුවක් තියෙනවා. ඒ නිසානේ අර ටිකක් දත් අඩු වුණාම කියන්න අමාරු සමහරක්. හරි නේද? එහෙනම් ඒක ටිකක් දැනගෙන අපි ඉස්සරහට යමු. ඊට පසු මේ විදියට ඨාන කරන ප්‍රයතන සුති කාල කියන දේවල් වලින් වෙන් වුණා වූ අක්ෂර අතුරින් ස්වරවලට කියනවා නිස්රය කියලා. ව්‍යංජනවලට කියනවා නිස්රිත කියලා. ඒ මොකක්ද ඒකේ තේරුම? නිස්රය කියලා කියන්නේ ආධාරය කියන අර්ථයනේ. ඒක මේ නිස්රිත කියලා කියන්නේ ඒ ආධාරය මත පිහිටලා පහළ වෙන දේවල් තමයි ව්‍යංජන. මේ මෙතන සුති බෙහෙද කියලා කියන්නේ ഘോഷ අഘോഷ ආදී කරුණු වල. කාල බෙහෙදය කියලා කියන්නේ දිග කෙටි ආදී ඒකමාත්‍රාදී වෙනස්කම්. ඒ කියන්නේ මේ අකුරු වල තියෙන බෙදීම් මේ කියන්නේ. ඨාන බෙහෙදයක් තියෙනවා, කර්ණ බෙහෙදයක් තියෙනවා, ප්‍රයතන වලින් මේ අකුරු වෙනස් වෙනවා. ඒ වගේම ഘോഷ අഘോഷ කියන බෙදීම් අනුව වෙනස් වෙනවා. ඒ වගේම දීර්ඝ කෙටි කියලා මේවා වෙනස් වෙනවා කියලායි මේ කියන්නේ. ඊට පස්ව ගාථාවක් තියෙනවා. කියමු කවුද ඊළඟට කියන්නේ ඉන්නේ?
මිසේ අදු සරව
මේ ගාථාවක් තියෙනවා. ඒ ගාථාවෙන් කියන්නේ මොකක්ද? මේ හෝඩියේ එහෙම නැත්නම් මේ අක්ෂරමාලාවේ අනුපිළිවෙල හැදුණු විදිය ගැන. කොහොමද? නිස්සයාදෝ සරාබුත්තා කියන එක අපි මේ ගාථාවේ තියෙන අකුරු ටික වචන ටික මේ විදියට අපි පිළිවෙලකට ගැලපුවා අර්ථය එන විදියට. කොහොමද? නිස්සයා සරා ආදෝ බුත්තා. නිස්රය වූ ස්වර මුලින් කිව්වා. මේ වර්ණමාලාව හදද්දී නිස්රය වුණ ස්වර මුලට ගත්තා. මොකද රීතියක් තියෙනවා නිස්රය නිස්රිතක කියන දෙන්න අතුරින් නිස්රය මුලින් කිව යුතුයි කියන රීතියක් තියෙනවා. ඒ නිසා නිස්රය මුලින් කිව්වා. ජනස්වර මුලින් කිව්වා. තතෝ නිස්සිතා ව්‍යංජන. ඊට පසුව ව්‍යංජන දැක්වා නිස්රිත නිසා. වග්ගාච ඒකජාච බහුත්තා ආදෝ. ඊට පසුව ව්‍යංජනවල ව්‍යංජන 33 අතරින් ඒක කොටස් දෙකකට බෙදෙනවා වර්ග අකුරු සහ අවර්ග අකුරු කියලා. වර්ග අකුරු 25ක් තියෙනවා, අවර්ග අකුරු 8ක් තියෙනවා. තව රීතියක් තියෙනවා. ඒක තමයි කණ්ඩායම් දෙකීපයකට හෝ දෙකකට බෙදුවොත් වැඩි අයව මුලින් කියන්නේ. වැඩි පිරිසව ඉස්සල්ලා දක්වන්න. ඒ නිසා වර්ග අකුරු මුලට ආවා. අවර්ග අකුරු පසුව දැක්වුවා. ස්වර වෙලත් එහිමයි. ස්වර අපි කොටස් දෙකකට බෙදනවා. ඒකජ අකුරු සහ ද්විජ අකුරු කියලා. ඒකජ කියලා කිව්වේ එක තැනකින් උපදින. එක ඨාණයයි කියන. එහෙම අකුරු හයක් තියෙනවා. අ ආ ඉ උ කියන ඒ හයටම එක එක තැනකින් තමයි උපදින්නේ. අ ආ දෙන්න උරෙන්, ඉ දෙන්න තල්ලෙන්, උ දෙන්න තොල්වලින්. ඒ ඕ කියන අකුරු දෙක උපදින්න තැන් දෙක දෙක උදව් වෙනවා. ඒවට අපි කියනවා ද්විජ අක්ෂර. තැන් දෙකකින් උපදින. ඒතර ද්විජ අක්ෂර දෙකයි තියෙන්නේ. ඒකජ අක්ෂර 6ක් තියෙනවා. ඒ නිසා ඒකජ අය වැඩි. ඒ අය වැඩි නිසා ඒ අයව මුලට ගත්තා. ද්විජ අක්ෂර පිටිපස්සට ගත්තා. පැහැදිලිද? දැන් ඔන්න කට්ටියව හදා ගන්නවා අනුපිළිවෙල. ඊට පසුව තතෝ ඨාන ලහුක්කමා සේසා වුත්තා. ඊට පසුව මේ කට්ටියව ආපහු පෙළගස්සන්නේ කොහොමද? ඒ ඒ අය අතරේ ස්ථාන අනුපිළිවෙලට. ඨාන අනුපිළිවෙලට. දැන් අකුරු උපදීප්තිය ඒ වාතය පිට වෙන්නේ කොහෙන්ද? මේ ඌරට එන ඒ ස්වාස් වාතය පිටට එද්දී මුණ ගැහෙන තැන් ටික තියෙනවනේ. ඒ අනුපිළිවෙල තමයි අනුපිළිවෙල කියලා කියන්නේ. කොහොමද? ඒ ඌරෙන් එන වාතය මුලින්ම ගැටෙන්නේ කණ්ඨය. කණ්ඨ ඊළඟට තාලු, ඊළඟට මුද්ද, ඊළඟට දන්ත, ඊළඟට ඔට්ට. ඔබ තමයි අනුපිළිවෙල. ඒ අනුපිළිවෙලට අකුරු ටික ඊට පස්සේ පෙළගස්ස. එමන් වර්ග අකුරු 25 අන්න ඒ ඨාන අනුපිළිවෙලට ඊට පස්සේ වර්ග අකුරු 25 කණ්ඨජ අකුරු මුලට, තාලුජ ඊළඟට, ඊළඟට මුද්දජ, දන්තජ, ඔට්ටජ කියලා ඒ ටික වෙන් කරගන්න. ඒ අතට ඔව් පිට පිට වෙද්දි පිටට එද්දි මුණ ගැහෙන අනුපිළිවෙල තමයි ඨාන අනුක්‍රමය කියලා කියන්නේ. නෑ ඒ ඇතුළට යද්දි නෙවෙයි පිට පිට වෙද්දි. ඒතර ස්වරත් එහිමයි. අය ආ දෙන්න කණ්ඨජයි. ඒ නිසා ඒ දෙන්නව මුලට ගත්තා. ඊ දෙන්න තාලුජයි, උ දෙන්න ඔට්ටජයි. ඒ අනුපිළිවෙලටයි ඒ කට්ටියෝ දෙන්නේ. ඊට පස්සෙ දැන් ඒ දෙන්න දෙන්න ඉන්නවනේ ස්වරත්. ආයන්නත් ඉන්නවා, ආයන්නත් ඉන්නවා, දෙන්නම කණ්ඨජයි. ඒකේ තව රීතියක් තියෙනවා. එතකොට ඒ දෙන්න අතුරින් කෙටි දිග කියන දෙන්න අතුරින් කෙටි කෙනාව මුලින් කියන්න ඕන, දීර්ඝ කෙනාව ඊළඟට කියන්න. ඒ රීතිය අනුව ඒ දෙන්න දෙන්නත් ආපහු වෙන් වෙනවා. ඒ ඕ දෙන්නත් ඨාන අනුක්‍රමය අනුවයි. කණ්ඨය ඒ දෙන්නටම පොදුයි. කණ්ඨ තාලුජයි ඒ යන්න, කණ්ඨ ඔෂ්ඨජයි ඕ යන්න. එතකොට තාලුජය මුලින් එන්න ඕනේ. ඒ නිසා ඒ යන්න මුලින් ආවා, ඊළඟට ඕ යන්න ආවා. පැහැදිලි ඇති. ඊට පසුව දැන් ආපහු ප්‍රශ්නයක් එනවා වර්ග අකුරු වල. දැන් පස් දෙනෙක් ඉන්නවනේ. ක වර්ගයේ පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනාව පෙළගස්සන්නේ කොහොමද? ඒ පෙළගස්සද්දි කොහොමද මුලින්ම අපි වෙන් කරගන්නවා ඒකේ ඒකජ සහ ද්විජ කියලා. මුල් අකුරු හතර මේ ක ක ග ඝ කියන හතරම කණ්ඨජ විතරයි. ඒ හැර වෙන තැනකින් මේවා උපදින්නේ නැහැ. එක තැනකින් විතරයි. මේ ng කියන අකුර නාසය සහ කණ්ඨය කියන තැන් දෙකින්මයි උපදින්නේ. ඒක ද්විජයි. ඒකජ ද්විජ කියලා බෙදුවම ඒකජ අය හතර දෙනයි, ද්විජ එක්කෙනයි. ඒ නිසා මේ හතර දෙනාව මුලට ගත්තා. මෙයාව අන්තිමට දැම්මා. ඊට පස්සෙ දැන් මේ හතර දෙනාව අනුපිළිවෙල හරි ගස්සගන්නේ කොහොමද? ඊට පස්සෙ අපි බලනවා අഘോഷ ഘോഷ භාවය. අഘോഷයි ഘോഷයි කියලා කියන්නේ මේ අකුර කියවද්දී උගුරේ සිද්ධ වෙන නින්නාදය. අපි මේ අකුර කියවලා බලුවොත් තේරෙයි. අල් ගයන්න කියලා බලුවොත් ඇතුලේ පොඩි රැවදීමක්, එහෙම නැත්නම් නින්නාදයක් වෙනවා අල් ගයන්න කියද්දි. අල් කයන්න කියද්දි එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේවට කියනවා අഘോഷයි, මේවට කියනවා ഘോഷයි. අഘോഷ ഘോഷ අතරින් අഘോഷය මුලින් එන්න ඕන කියලා රීතියක් තියෙනවා. ඒ නිසා මේ දෙන්න මුලට ආවා, මේ දෙන්න පිටිපසට ගියා. ඊට පස්සෙ දැන් මේ දෙන්න අතරෙත් කොහොමද අනුපිළිවෙල හදාගන්නේ? මේක අල්ප ප්‍රාණයි, මේක මහා ප්‍රාණයි. අල්ප ප්‍රාණ මහා ප්‍රාණ අතුරෙන් එහෙම නැත්නම් සිතිල ධනිත කියන දෙන්න අතුරෙන් සිතිලය ඉහිල්ව කියවෙන සිතිලය මුලට එන්න ඕන, ධනිතය පසු එන්න ඕන. ඒ නිසා මේක මෙතෙන්ද ආවා. මේ දෙන්න අතරෙත් එහෙමයි. සිතිලය මුලින් ධනිතය ඊළඟට. ඔන්නෝම මේ පස් දිනාගේ අනුපිළිවෙල හැදින්න හැටි දැනගත්තම ඒ ක්‍රමයටම මේ 25 දිනාගෙම රටාව ඔය විදිය. හැදෙන අනුපිළිවෙල. හැදෙන්නේ ඇති. ඊට පසුව අපි බලන්න ඕන මේ වර්ග නොවන අවර්ග ආක්ෂර 8 දිනාගේ අනුපිළිවෙල හැදින්නේ කොහොමද? දැන් අපේ මේ අනුපිළිවෙල හදද්දී සංස්කෘත ආදී ව්‍යාක ඒ කාලයේ විවහාරව තිබුණු ඒවත් යොදාගෙන තියෙනවා. ඒ වගේ ඒ තිබිලා තියෙන රටාව. ඒ වගේදී මේ ය ර ල ව කියන හතරට කියපු නමක් තියෙනවා අර්ධ ස්වර කියලා. හේතුව තමයි මේ හතරම අපි ඒ හල් අකුර දිගට උච්චාරණය කරගෙන හිටියොත් ස්වරයක් කියවෙනවා සංස්කෘතයේදී. හල් යයන්න දිගටම කියාගෙන හිටියොත් ඊ ශබ්දය. ඊ අල් රයන්න දිගටම කියාගෙන හිටියොත් අපි ඉරු ශබ්දය කියලා කියන ශබ්දය. අල් අයන්න දිගට කියවගෙන හිටියොත් ඉලු කියන ශබ්දය. අල් වයන්න දිගට කියවගෙන හිටියොත් ඌ ශබ්දය. මෙන්න මේ කියන නිසා මේ වට අපි කිව්වා අර්ධ ස්වර කියලා. අර්ධ ස්වර. ඒ නිසා ඒ අර්ධ ස්වර අවර්ග අකුරු 8න් මුලට ආවා. ඒ අතරෙනුත් ඒවත් පේන නැති ය ර ල ව කියලා. ඒ හතරේතොට තාන අනුපිළිවෙලටයි ඇවිල්ලා තියෙන්නේ. යයන්න තාලුජ, මූර්ධජ, දන්තජ, දන්ත ඕෂ්ඨ. පැහැදිලි. ඊළඟට තියෙන සහල කියන අකුරු සහල අං කියන අකුරු වල අනුපිළිවෙල. සයන්න සහ ඉතිරි අකුරු ටික අපි ඔය ටික වෙන් කරගන්නවා. සහල අං කියන අකුරු වල සයන්න සහ හයන්න. ඔව් සයන්න හයන්න නෙවෙයි මේ අකුරු ඔක්කොම ටික අපි බෙදෙනවා ഘോഷ අഘോഷ කියලා බෙදුවම ඒ අවසාන ඉතිරි අකුරු ටික සයන්න අഘോഷයි ඉතිරි අකුරු තුන හ ල අං කියන ඒ අකුරු ഘോഷයි ඒ නිසා සයන්න අഘോഷය නිසා ඒක මුලට ගත්තා මෙතන අഘോഷයි මුලට ගත්තා වගේ ඒ රටාවට අഘോഷය මුලින් කියන්න ඕන කියලා කියවනේ ඒ නිසානේ මේවා මුලට ආවේ ඒ රීතියෙන්ම සයන්න මුලට ආවා ඊට පස්සේ දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ හයන්න, මූර්ධජ ලයන්න සහ අං කියන අකුරු තුන. ඒ හයන්නයි ලයන්නයි ඉතිරි දෙන්නාව ඊට පස්සේ ඨාන අනුපිළිවෙලට පෙළ ගැස්සුවා. හයන්න කණ්ඨජයි, ලයන්න මූර්ධජයි. ඊට පස්සෙ අං කියන ශබ්දය අගටම දැම්මා. ඒකේ අනිත් ව්‍යංජන වලට වඩා වෙනසක් තියෙන නිසා. මොකද අනිත් ව්‍යංජන අකුරකට පිටුපසින් සහ ඉස්සරහින් කියන තැන් දෙකේම ස්වරයක් යොදලා උච්චාරණය කරන්න පුළුවන් නේද? ස්වරයක් ව්‍යංජනයකට කලිනුත් යෙදෙන්න පුළුවන්, පසුවත් යෙදෙන්න පුළුවන්. හැබැයි මේ නිග්‍රහිතයට පසුව ස්වරයක් යොදන්න බෑ. නිග්‍රහිතයට ස්වරයක් එකතු කරලා පිටුපසින් එකතු කරලා උච්චාරණය කරන්නේ නැහැ. එහෙම අකුරු හැදෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ වෙනස් පැවැත්මක් තියෙන නිසා නිග්‍රහිතය අගටම දැම්මා. මෙන්න මේ කියන රටාව අනුව තමයි මේ පාලි අක්ෂර මාලාව අනුපිළිවෙල හැදිලා තියෙන්නේ. ඒකට එහෙම මේ පදනමක් ඇතුවයි මේ අකුරු පිළිවෙල හැදිලා තියෙන්නේ කියලා මට තියාගත්තම හොඳයි. හැදිලි නේද? ආ. මෙන්න මේ කාරණාව න්‍යාසයේම නැත්තම් මුකමත්ත දීපණියේ මේ විදියට කිව්වා. පංචන්නම් පන ඨානානම් පටිපාටි වසාපිච මේ ඨාන පහේ අනුපිළිවෙල වශයෙන්ොත් නිස්සයාදී ප්‍රභේදේහි මිශ්‍රය ආදී ප්‍රභේදයන්ගේ ප්‍රභේදයන් කරන කොටගෙනත් තේසං අනුක්‍රමෝ වොත්තෝ ඉති මේ අකුරවල අනුක්‍රමය කියනා ලද්දේය කියලා මේ මුකමත්ත දීපණියේ මේකත් වඩා විස්තරයක් තියෙනවා. මේ අපි දැන් කතා මේ රූප සිද්ධියේ කීවට වඩා විස්තරයක් තියෙනවා ඒක. පසු කාලෙක හිමීට බලන්න පුළුවන්. ඊට පසුව ඒකේන අධිකා චත්තාලීසං ඒක චත්තාලීසං. ඒක චත්තාලීස කියන එකේ තේරුම එකකින් අධික වූ 40 කියන එකයි. කියන්නේ 41. ඊට පසුව ගාථාවක් කියනවා. ඒතේන ගණන පරිච්ඡේදේන මේ කියපු ගණන් පිරිසිනීමෙන් අධිකක්කර වන්තානි ඒක තාලීසතෝ ඉතෝ න බුද්ධ වචනානි ඉති දීපේති ආචර්යා සබ්බ. මොකද්ද ඒකේ තේරුම? ඉතෝ ඒක තාලීසතෝ අධික අක්කර වන්තානි මේ 41ට වඩා වැඩිපුර අකුරු ඇති යම් දේශනා හරි මොනවා හරි තියෙනවා නම් පද තියෙනවා නම් ඒවා න බුද්ධ වචනානි ඉති ඒවා බුද්ධ වචන නොවේ යයි ආචර්යා සභෝ දීපේති. ආචර්යා සභ වූ කච්චායන මහරහතන් වහන්සේ දක්වනසේක කියන එක තමයි තේරුම. ඒතර මෙතනින් අදහස් කරන්නේ අර ඒකෝ දෙන්නගේ ભેදය නෙවෙයි. එතන කියනවා ඒක පැහැදිලිව. මේ කියන්නේ ඉරු ඉරු ආදී වශයෙන් අපි උච්චාරණය කරන්නේ ඉරු ආදී ශබ්ද. ඒවා ඒ වගේම අයි අව් ආදී ශබ්ද. ඒවා ඒතකොට බුද්ධ වචන නෙවෙයි ඒවා යෙදුම. කියන එකයි තේරුම. ඔව්. තාලීස කියලා හැදෙනවා වචන. අපි ඒවා පසුව වචන හදන හැටි බලමු නේ. හරි. අපිග්ගානං හෙට්ටාවුත්තානං අපේක්ෂා කරනත්තං කියලා. එතකොට මේ සූත්‍රයේ තිබුණානේ අක්කරා අපි ආදයෝ කියලා අපි පාඨය අපි කියලා නිපාතය. ඒක ඇයි දැම්මේ? ඒ කලින් කියපු ඊට යටින් කියලා මේ අදහස් කරන්නේ කලින් කියන අර්ථය. කලින් කියපු අකුරු අපේක්ෂා කිරීම නිසායි. ඒ අකුරු ගැන දක්වන්න තමයි මේ අපි පාඨය කිව්වේ. හරි. එහෙමනම් ඒ සූත්‍රය අවසන්. හරි. මේ එහෙමනම් තව ඒ කතා කරපු ටිකේ මොනවා හෝ ගැටලුවක් තියේද? දැන් මෙතනින් එහා තියෙන ටිකේ ඇත්තටම මේ තරම් වැඩි විස්තර අපිට කතා කරන්න නැහැ. පළවෙනි දවසේ නිසා හැඳින්වීමක් කළේ වැඩිපුර. ඉදිරියට අපි ටිකක් වේගෙන් යනවා. වේගින් කියන්නේ ගොඩක් වේගින් නෙවෙයි. මේ මුල් ටික ඉරිසර ගැටලු තියෙන වහන්න පුළුවන්. මීට වඩා ටිකක් වේගින් අපි කරගෙන යනවා. ඒත් එක්කම පිරිස මේ පොතක් හොයාගෙන ගැටලු තියෙන තැන් සටහන් කරගෙන එන්නේ. නේද? ආමයි මොල්ටිකේ ලොකු ප්‍රශ්නයක් නැති වෙයි. නම සංදි කොටස ආවම ගැටලු හිමේ. එහෙම නැත්නම් අපි ප්‍රශ්න අහනවා. නේද? අපි අහනවා ඒ විරාදි. හැමෝටම පොත් තියෙනවද දන්නේ? රූපසිද්ධි පොත් තියෙනවද හැමෝට? නැහැ. මම හිතන්නේ හොයාගන්න පුළුවන් වෙයි. නේද? අර වගේ ලොකු පොත් හරි ලැබුණේ නැහැ. තියෙනවා. දැන් එහෙනම් අපි අවසන් කරමුනේ. තව මොනවාද හරි යෝජනා චෝදනා තියෙනවා ඉක්මනට කියන්න පුළුවන්. පොඩි ඇස්මලාට තේරුණාද කියපු ටික? අනෝපමාය ඇදෙවි. පොඩි ඇස්ම ඇදෙවි. ඕ බද්ද චිත්තය ඇදෙවි. ඇදෙවිුම් නැද්ද? ධම්මීසය ඇදෙවි. දීර චිත්තය ඇදෙවි. හරි එහෙමනම් අපි අනිත් අයට පැහැදිලි ඇති කියලා හිතමු නේද? හරි එහෙමනම් අද අපි මේ ව්‍යාකරණ කරුණු සාකච්ඡා කිරීම අපිට ඒ සිද්ධ කළේ නිවැරදිව බුද්ධ වචනයේ අර්ථ පැහැදිලි කරගන්න උපකාර වීම සඳහායි මේ විදිහට මේ ව්‍යාකරණ ආදී ඉගෙන ගනිමින් ඒ නිවැරදි දහම දැන ගැනීම අප සෑම සියලු දිනාටම පිරිසිදු දහම නිවැරදිව දැන ගැනීමට හේතු උපනිශ්‍රය වේවා. ඉතින් අපි ඒ රැස් කරපු හැම කුසලයක්ම මේ කුසලය රැස් කරගන්නට යම් විදියකින් උපකාර කරන්න පියදුන සියලුම ගුරු ස්වාමීන් වහන්සේලාට අපිට ධර්ම විනය උගන්වමින් උපකාර කරන්නට යෙදුණු ස්වාමීන් වහන්සේලාට මේකෙදී අපිට ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උපකාර කරන්නට යෙදුණු නා වූ යනේ ලොකු ස්වාමීන් වහන්සේලා ඒ වගේම සියලුම කර්මාචාර්යන් වහන්සේලාත් ඒ වගේම දැනට මේ කටයුතු වලට උපකාර කරන මීගොඩ ලොකු ස්වාමීන් වහන්සේලා මුල්ගම ලොකු ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම ධර්ම විනය කියා දෙමින් මේ ව්‍යාකරණ කරුණු අපිට ඉබාලාල්කාරය ආදී වචනයක් පාසා කියවමින් අපිට උගන්වන්න පියදුණු දිද්දෙනි ආරන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම සත්පුරුෂ ස්වාමීන් වහන්සේලාට නිවන් පිණිසම හේතු උපනිශ්‍රය වේවා. ඒ සෑම සියලු දෙනාමත් ඒ වගේම මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු දෙනෙකුම ඉතාමත්ම පහසුවෙන් පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා පින් අනුමෝදන් කරමු. මේ කුසලය මේ ශ්‍රී ලංකා ද්වීප වාසී ඒ වගේම මේ පෘථුවිය වාසී මේ සක්වල වාසී අනන්ත සක්වල වාසී සියලුම සත්වයෝ අනුමෝදන් වෙත්වා. එසේම සියලු දෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්නවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මං පරන්ති එත්තාවතා ච සම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු කායේන වාචා චිත්තේන සමාධේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ දුරි පඤ්ඤ තථාගත අච්ඡයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික අච්ඡයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත්ත අනුත්තර සාදු සාදු සාදු.